Garu. Garu. Iya. Halim Ahmadtuma.
Ulasana obawana garu mantumani. Tepel tepel sewa muslim awi kadutu vishe bara amatre hitida. Idas dahata aves vidarisa sambandhine mahitawathma saturi. Tepel departmentu itamathma visala department bawa hemama danna athara visheshayenma meedi tepel departmentu wasara 220ak kala adhika ithihasayak urumakam thiyena athara tepel department visin laba dena sewawan ada sewama purusiyatama nathima beri sewawak hetida hanwanata puluwan. Sri Lanka में दैनिक तपल कार्यालय, उपतपल कार्यालय, नियोजित तपल कार्यालय सहा ग्रामीय नियोजित तपल कार्यालय ऐतुलुव समस्त कार्यालय हार्षिय हार्दास ऐसे अनु एकाक ख्यात पकवेनो ऐसे में लंका व सैम प्रदेश शील्ड में लिपि विदाहरी में सदा तपल करवान दिल्ली कैपिटल मेकिंग तमस्सेवे लबाद नातरे महाजनता वाले इतामत सुधशीली सेवक लबाद इमटा उन्टे හැකි වී තිබෙනවා. මෙවැනි දයන්ත තපල් සේවාව ජාලය සේවය කිරීම සඳහා සේවකයින් 26,781ක් අනුමතව ඇතත් මේ වන විට සේවය නියුතු සිටින්නේ 25,739ක් පමණයි. මේ වන විට තපල් සේවාව නිලධාරීන් 711කට පත්වීම ලබා දීමට අපි කටයුතු කළා. 2016 වසර ආසන්න පෙර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම සඳහා පවත්වන ලද විභාගයේ ප්‍රතිඵල මත 147 දෙනෙකුට උසස්වීම් ලබා දීමට කටයුතු කර තියෙනවා. යනුව 900 ආසන්න නව තැපල් සේවා නිලධාරී පත්වීම් ලබා දීම අවසන් කිරීමට අපිට හැකි වෙනවා. මේදී මා විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වෙන්නේ මේ වන විට ව්‍යාපාරික ප්‍රජාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය මත ඉතා විශාල වශයෙන් ව්‍යාපාරික ලිපි මෙන්ම අන්තර්ජාල ව්‍යාපාරික තැපලෙන් ලැබෙන ඊ-කොමර්ස් තැපල් භාණ්ඩවල ශීඝ්‍ර වර්ධනයක් අද සිදු වී තිබෙනවා. මේ නිසා තැපල්කරු මහතුන්ද විශාල ලිපි පාසල් ප්‍රමාණයක් රැගෙන යන්නට සිදු වෙලා තිබෙනවා. නමුත් සතියේ දින 6ක් පුරාම නිවස් වෙත යන තැපල්කරු මහතුන්ගේ පාපදී මේ වන විට ඉතා අවලන් තත්ත්වයේ පවතින්නේ. ඒ වගේම තැපල් බෙදාරීමේ කටයුතු සඳහා යොදවා ඇති වෑන් රථද ඉතා පැරණි රටේ පවත්වලා තියෙනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් පාපදී 8,500ක් ලබා දීමට හා අලුත් වෑන් රථ 20ක් ලබා දීමට අපි ආයෙ ප්‍රතිපාදන ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම කරෙහි අවධානය යොමු කර අපේ මුදල් අමාත්‍යතුමා අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂම මුදල් අමාත්‍යතුමාටත් වගේම බණ්ඩාගාර ලේකම්තුමාටත් අනුකූල දාර මාධ්‍යමගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේම ලිපි හා තැපල් භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් තැපල් කරුවන් නොමැතිකම නිසා තැපල් සේවා දිනුව බාධාවක් වී තිබෙනවා. දැනට වසර ගණනාවක් සිටම අධ්‍යයන කර ඇති ආකාරයට අනුව විශාල වශයෙන් නාගරික ප්‍රදේශවල ජනගත ගණත්වය වැඩිවීම නිසා ප්‍රශස්ත මට්ටමින් ලිපි බෙදීමේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තැපල් කරුවන් 1,507 දෙනෙක් පමණ ප්‍රමාණයක් අලුතින් බලවා ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. මෙම බලවා ගැනීම වසරින් වසර ප්‍රමාද වීම පවතින අතර ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකමින් පසුගිය වසරේද මෙම කාර්යයට කරගැනීමට අපිට නොහැකි වී තිබෙනවා. මේ සඳහා මේ වසර අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා කරු මුදල් අමාත්‍යතුමාගේ මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ අවධානය මා යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේදී සමගාමි සේවා සපයන ආයතන වෙතින් එළවී ඇති තරංකාර්ත්‍ය අනුරූපීව තොරතුරු තාක්ෂණය හා නව අලවිකරණ සංකල්ප බලනම් කරගත් නව සේවාන් රැසක්ද හඳුනා තිබෙනවා. එම සේවා මගින් තරංකාර්ත්‍යයට සාර්ථක මුහුණ දීමට අපිට හැකි වී තිබෙනවා. ඒ බව තැපල් ජාලය හරහා නියෝජන සේවා නියෝජිත සේවා ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අර්ථ රාජ්‍ය හා පුද්ගලික අංශවල ඇති ඉල්ලීම් බෙදීම මගින් පැහැදිලි වෙනවා. නවීන තැපැල් සේවා මහජනතාවට ලබා දීම පිණිස දැනට ජාලගත කර ඇති තැපැල් කාර්ය 653ක් මගින් සම්ප්‍රදායික තැපැල් සේවාවන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණ සමඟ මහජනතාවට අවශ්‍ය තැපැල් සන්නිවේදන පවස්කම් බැංකු පවස්කම් මුලිය පවස්කම් රක්ෂණ පවස්කම් මෙන්ම අධිවේගී තැපැල් සේවාවන් ලබා දීමටද අපි කටයුතු කර තියෙනවා. විශේෂයෙන් අධිවේගී තැපැල විවිධ උපයෝගී බිල්පත් ගෙවීම බාණ්ඩ හුවමාරුව අන්තර්ජාල බාණ්ඩ අලවිය ව්‍යාපාරික තැපැල වැනි සේවාවන් වලට අමතරව සෙලින්කෝ සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ වාරික හා රක්ෂණ සාහසිකපත් තැපැල් කාර්යාලය මගින් මහජනතාවට ලබා දීම යූ ජෙනරේෂන් ආයතන හා එක්ව තැපැල් මගින් දුරකථන පෙර ගෙවුම් සේවා ක්‍රියාත්මක කිරීම සහ ඊ චැනලින් PLC ආයතන හා එක්ව විශේෂඥ වෛද්‍ය සේවා ලබා දීමට පවස්කම් සැලසී තිබෙනවා. එසේ මේ වසරේදී අනුමදුන් නව සේවා වන්නේ 1950 ක්ෂණික දුරකථන අංක ඔස්සේ පාරිභෝගික විමසීම වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇමතු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමයි. මෙම සේවා මගින් මහජනතාව තැපැල් සේවා පිළිබඳ තොරතුරු අංක 1950 ඇමතීමෙන් ඉතා කඩමින් ලබා දිය හැකි. එමගින් නිවැරදි තොරතුරු ලබා දෙන හා විමසීමත් ක්ෂණික ප්‍රතිචාර දක්වන ආයතනක් ලෙස ප්‍රොෆෙසර්ට සහාය වීම සිදු කර ලැබේ. ගල්කතන්කළු මන්තුමනි, මේ වන විට විදේශගත වී සිටින ලාංකිකයන්ට ශ්‍රී ලංකාවට සිටින තම පවුලේ උදවියට මුදල් එවීම සඳහා වෙස්ටර්න් යුනියන් ආයතන හරහා පවස්කම් සපයා දී තිබෙනවා. එසේම විදේශගත වී සිටින ලාංකිකයන්ට ජාතික ඉතිරිකිරීම් බැංකු හරහා එවන මුදල් තැපැල් කාර්යාල මගින් තමන්ගේම නිවසේ උදවියට ලබා ගත හැකි ක්ෂණික මුදල් ලබා ගැනීමේ ක්‍රමයක්ද 2015 වසරේ ඔක්තෝබර් මාසයේට ක්‍රියාත්මක වී පවතිනවා. මේ ආකාරයට තැපැල් කාර්යාල ජාලගත කිරීම තුළින් මහජනතාවට පහසුවෙන් ළඟා කර ගත හැකි ප්‍රතිලාභ රසක් සැලසී ඇති බව මා මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කළ යුතුයි. වර්තමාන විට ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල 653ක් පරිගණක පද්ධතියෙන් මගින් ජාලගත කර ඇති අතර කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් එනවුම් බැංකු ගනුදෙනු බිල්පත් ගෙවීම ආදී සේවාන් රසක් ඉතාමත් කෙටි කාලයකින් ඉටු කර ගැනීමට හැකි වී තිබෙනවා. නමුත් ලංකාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන 70%ක් පමණ මොන අපගේ ග්‍රාමීය ජනතාවට මෙම සේවා ලබා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. ඒට හේතු වන්නේ ශ්‍රී ලංකා පුරා විසිරී ඇති උපතැපල් කාර්යාලය 3410ක් මෙතක් ජාලගත කිරීමට නොහැකි වීම. එනිසාම තැපැල් කාර්යාලයකින් ලබා හැකි ක්ෂණික තැපැල් සේවාව අද ගම්බද බහුතර ජනතාවට තාමත් ලබා ගැනීම නොහැකි වී තිබෙනවා. මේ ගැන අපි විශේෂයෙන් සැලකිල්ලට යොමු කර සියලුම උපතැපල් කාර්යාලවල පරිගණක පවස්කම් ලබා දී ඒවා තැපැල් කාර්යාල ජාලයට සම්බන්ධ කරගෙන සම්බන්ධ කර ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණික ප්‍රතිලාභ ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේම අද විට උපතැපල් කාර්යාල කුලී පදනම් මත පවත්වාගෙන යාම සඳහා වසර ගණනාවක් සිටම රජයෙන් ලබා දෙන මුදල් ඉතාමත්ම සුළු ප්‍රමාණයයි. ග්‍රාමීය උපතැපල් කාර්යාල සඳහා රුපියල් 250ක් සහ නාගරික උපතැපල් කාර්යාල සඳහා රුපියල් 400ක් පමණයි මෙවනතුරු ලබා දෙන්නේ. වර්තමානයේ මේ මුදල් උපතැපල් කාර්යාලයේ සුදුසු ස්ථානයක පවත්වාගෙන යාමට කිසිත්ම ප්‍රමාණවත් නොවන බව පිළිගන්න අතර එබැවින් එම මුදල් ග්‍රාමීය උපතැපල් කාර්යාලවල සඳහා 5000ක්, ඒ වගේම නාගරික උපතැපල් කාර්යාල සඳහා 8000ක් වැඩි කිරීමට අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. එසේම තැපැල්වල පවතින ප්‍රධාන අභියෝගය ඒ වසර ගණනාවක් පෙරලි ගොඩනැගිලිවල කාර්යාල පවත්වාගෙන යාමයි. 2016 වසරේ ප්‍රතිපාදන වෙනුවේ නව ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 8ක් සහ ගොඩනැගිලි අලුත් වෙඩියා සඳහා රුපියල් මිලියන 59ක් වශයෙනි. මේ මුදල 2016 වසරේ එළදායිව යොදාගෙන අත්‍යවශ්‍ය තැපල් කාර්යාලය අලුත් පිඩියා කටයුතු සිදු කර තිබෙනවා. මේ ආකාරයට ඉතාමත් පැරණි ගොඩනැගිලි කළමින් අලුත් පිඩියා කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි නව ගොඩනැගිලි ඉදිකිරීම් සහ නවීන පවස්කම් ලබා දීම තුළින් කාර්යාල මණ්ඩලයට තම රාජකාරී ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය පවස්කම් සලසනවා. එමගින් මෙම කාර්යාල මගින් ලබා දෙන සේවාව ගුණාත්මක වර්ධනයක් දැගැනීම හැකිවන අතර මහජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමත් තැපැල් ආදායම වර්ධනයක් අපේක්ෂා කරනවා. එසේ මේ කාර්යයන් මෙනවින් ඉටු කර ගැනීම සඳහා තැපැල් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සහ පවතින ගොඩනැගිලි අලුත් පිළියා සඳහා 2017 වසරේදී ප්‍රමාණවත් ප්‍රතිපාදන අපේක්ෂා කරනවා. තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පවතින මුද්‍ර කාර්යාංශය නවීකරණය කොට විවිධ තේමාවන් හා වෙනගත් සිද්ධීන් අලලා මුද්දර එල්දැක්වීම තුළින් සහ මුද්දර ආශ්‍රිත නිෂ්පාදන අරමිකලින් එම කාර්යාංශයේ ආදායම අදවර විට විශාල වශයෙන් වැඩි කර ගැනීමට අපට පුළුවන්කම් ලැබිලා තියෙනවා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව විසින් කිසිදු සේවා ගාස්තු අය නොකිරීම කිරීමෙන් තොරව වාර්ෂික රුපියල් බිලියන 18ක් පමණ මහජනතාවට නිදහස් සේවා ලබා දෙනවා. ඒවා නම් රජයේ විශ්‍රාම වැටු, ලාදුරු, පිළිකා, ක්ෂයරෝග සනාවන, මාසික සනාධාර දීමන, වැඩිහිටි දීමන, ගොවි දීවර විශ්‍රාම, වැටුප් ගෙවීම් ආදියයි. මාසික මෙම සේවාවන් ඉතාමත් සුගතශීලීව මහජනතාවට ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව සිදු කරන මෙම කාර්ය මා විසින් මේ සඳහන් කරන්නේ තැපැල් වර්තමාන ප්‍රගතියට ප්‍රධානතම හේතුව තිබෙන්නේ තැපැල් ශිලම ස්ථානවල සේවක කණ්ඩායම අතර පවතින සහයෝගතාවයි. වෘත්තීය සමිති 28ක් විවිධ මතධර්ම කණ්ඩායම් සමඟ පසුගිය වසරේදීත් අනිකුත් බොහෝ ආයතනවල වෘත්තීය අරගල සිදු කරද්දී තැපැල් සේස් ප්‍රජාව තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තැපැල් පරිපාලන සමඟ එක්ව කටයුතු කිරීම මම විශේෂයෙන්ම අගය කරනවා. මේ නිසාම ඇති වී තිබෙන කාර්මික සාමය මෙම ගමට ඉමහත් ශක්තියක් හිටිය මා දකිනවා. එසේ මා සිල්ම වෘත්තීය සමිති වලට ස්තුතිය පුද කරන අතර ඔවුන් මේ ගමට ලබා දෙන සහභාගීද අපි බෙහෙවින්ම අගය කරනවා. 2017 වසරේදී විවිධ නව සේවා නවීන තාක්ෂණ සමඟ සංකලනය කර ගනිමින් එළදායි සහ කාර්යක්ෂම තැපැල් සේවාවන් මහජනතාව වෙත ලබා දීම අපේ අරමුණයි. මේ සඳහා අපි පස් අවුරුදු ව්‍යාපාර සැලැස්මක් මේ වන විට සකස් කරමින් තිබෙනවා. ඉදිරියේදී එය සැලැස්ම බාලාගාර ලේකම්තුමා වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සැලැස්ම මගින් අපි 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා සැලසුම් කර ඇති කාර්යයන් මෙන්ම ඒ පස් වසර තුළ අපගේ ආදායම වැඩිවන ආකාරයද දක්වා තිබෙනවා. 2011 වසරේ සිට තැපැල් දෙපාර්තමේන්තුව සමස්ත වාර්ෂික ආදායමෙන් වියදම් පියවා ගැනීම කටයුතු කරන ආයතනක් හැටියට මට කියන්නට පුළුවන්. උදාහරණයක් ලෙස 2016 වසරේ ගත් විට දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන අවශ්‍යතාව රුපියල් මිලියන 2301ක් පමණ වෙනවා. නමුත් දෙපාර්තමේන්තුවේ මුලිය ප්‍රවාහය මගින් අපට මුදල් කරුණාකර කළ හැකිවීම නිසා මහා බාලනාගාරය මගින් ලබාගත යුතු වූයේ මිලියන 2700ක් වැනි ප්‍රතිපාදන පමණයි. අපි රුපියල් මිලියන 9000ක් පමණ මුදලක් මේ වන විට මහා බාණ්ඩාගාරයට ඉතුරු කර තිබෙනවා. තවද තැපැල් කරුවන් යොදවා උපයෝගගත විල්පත් රැස් කිරීම හා තැපැල් දෙපාර්තමේන්තුව ආදායම් ගණනය ප්‍රවර්ධනය කිරීම සඳහා සිළුම රාජ්‍ය මුල්‍ය සමාගම් වලට අවශ්‍ය නියෝජිත සේවා සැපයීම දේශීය අධිවේගී හා සැපයීම් සේවා තවදුරටත් ශක්තිමත් කිරීම දිවයිනේ සෑම ප්‍රධාන නගරයේම ආශිතම ව්‍යාපාරික අධිවේගී තැපැල් සේවාව හා සැපයීම් සේවාව, ලොජිස්ටික් පෝස්ට් වැඩිදියුණු කිරීම, කුරියර් සේවා ප්‍රවර්ධනය කිරීම, අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු හා බද්ධ වී සේවා සැපයීම් ප්‍රවර්ධනය 2012 වර්ෂයේදී 6,000 ඊ-කොමර්ස් භාණ්ඩ සංඛ්‍යාව මේ වන විට 175,000 දක්වා වර්ධනය වී ඇතිවීම, තැපැල් ජාලය හරහා දේශීය හා විදේශීය මුදල් හුවමාරු කිරීම, සීලම තැපැල් කාර්ය සඳහා ආබාධිත ප්‍රවේශ මාර්ග ඉදිකර අවසන් කිරීම, නව නියෝජිත සේවා හඳුන්වා දීම සහ පෙරණි GPO ගොඩනැගිල්ලේ කෞතුකාගාරයක් හා මුද්‍ර ප්‍රදර්ශනගාරයක් ඉදිකිරීම අපේ අභිප්‍රායයි. තැපැල්ට අත්‍යවශ්‍ය වන මුද්‍ර අපේ නියෝජ්‍ය
ඇමතුමා
තැපැල් සම්බන්ධ බොහෝ දේවල් කියන තිබුණා. අනිත් දේවල් සභාගත කරනවා. නමුත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෑත කාලයේ සිට මේ අද වුණත් මේ සභාවේ බෝධ කතා වුණේ අද ජාතින් අතර ඇතිවලා තියෙන මේ ඝට්ටනය. විශේෂයෙන්ම අපි කවුරු දන්නවා පසුගිය රජේ කාලේ මුස්ලිම් ජනතාව මේ රටේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව විවිධ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිදු වූ බව. විශේෂයෙන්ම ඒකේ උත්සාහයක් හැටියට එදා අලුත්කම එතෙච්ච සිද්ධිය අපි මා හිතන්නේ කාටත් අමතක නොකරන සිද්ධියක් වුණා. ඒ නිසාම අපි පසුගිය කාලේ මේ රටේ ජීවත් වෙන බහුතර ජනතාව යහපාලනයක් ඇති කිරීම සඳහා අපි මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඒ ඡන්දය යහපාල සඳහා පාවිච්චි කරා. යහපාල ආණ්ඩුවක් උදව්වත් සමගම අපි දැක්කා මේ රටේ අපි හැමෝටම සහයෝගයෙන් සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනැගුණා. ඒගොල්ලෝ නීතිය හරියට ක්‍රියාත්මක වුණා. ඒ නමුත් මෑත කාලේ දැන් මාසෙක කාලය තුල අපි දකිනවා මේ නැවත ඒ ගැටුම් පරි තත්වයක් දවසින් දවස වැඩි වෙන තත්වයක් දකින්න තියෙනවා. මේ සම්බන්ධව අපි විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා කිව්වාගේ අපි අමාත්‍යරුන් එකතු වෙලා සාකච්ඡා කරලා මේ සම්බන්ධ යම් පියවරක් ගත යුතු නිසා අපි කල්පනා කරා ගරු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආගමික නායකරුන් හැමෝම කැඳවලා මේ සම්බන්ධව අපි සාකච්ඡා කරලා යම් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු කියලා. ඒ නිසා තමයි අපි පසුගිය කාලේ එකතු වෙලා ඒව සාකච්ඡා පැවැත්වුවේ. විශේෂයෙන්ම මේ දිනවලදී ගෞතම ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සමාජ වෙබ්බඩුවේ කතාව ඒ කරපු කතාව ඉතාමත්ම නිඳිත වේද අල්ලා දිව්‍යන් වහන්සේගෙන කියපු කතාව නිසා මට අද මුස්ලිම් ජනතාව ඉතාමත්ම වේදනාවෙන් පසුවෙන් පවතින කාලයක්. මේ සම්බන්ධව මම නොනැතුව දන්නේතුව නෙවෙයි. ඒ වුණත් සමහර අය මේ වගේ ප්‍රශ්න මතු වුණාම දැන් අර කාඩ්බෝඩ් වීරයා වගේ වීරයෙක් වෙලා මේ සමාජ වෙද්දල වෙන්නේ නැත්නම් ටීවීලින් කතා කරලා මගේ ප්‍රශ්න විසඳන එක බැරි බව මම හොඳ ආකාරම දන්නවා. මටත් සමහර අය දොස් කියනවා. ඒ නමුත් මම දන්නා දේශපාලන සංස්කෘතිය තමයි යම් ප්‍රශ්නයක් මතු වුණාම ඒ ප්‍රශ්නය විසඳ යම් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ඔස්සේ තමයි අපි අද ගමන් කරමින් සිටින්නේ. ඒවත් අපි වීරයෝ වගේ එකට එකක් කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් තමයි සතුටුයි. දැන් සමහර අය හිතනවා ඒ වගේ සමහර අය දාර බංකොලොත් වෙච්ච දේශපාලකයන්ට අවශ්‍ය වෙලා තියෙනවා තමන් ප්‍රසිද්ධියට පත් කරන්න ඒ වගේ එක එකට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක හැම ප්‍රශ්නයක් විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඒක තමයි අපි හොඳ පියවරක් හිටියද අපි හැමෝම දන්න මේ රටේ රාජ්‍ය නායක හිටියද අධිකර ජනාධිපතිතුමාට මේ ප්‍රශ්න අපි යොමු කරා. එතුමාගේ අදහස් උඩ අපි ආගමික නායකරුන් කැඳවලා සාකච්ඡා කරා. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ කතාවල් නොකරන තත්වෙට අපි සමාජයේ ඇති කරන්න. ඒක අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් කතා කරගා කියලා ඇත්තමම පුදු වෙනවා. මමත් හරිස්පත්තු ආසනයේ නියෝජිත කළ මන්ත්‍රී කෙනෙක්. ඒ ආසනයේ බහුතරය ඉන්නේ සිංහල ජනතාව ඒ ජනතාව මම දන්නවා මම එතනින් පන්සල හැමෝත් එක්කම ආශ්‍රය කරන මන්ත්‍රීවරයෙක් ඉතාමත්ම ගොරොත්තුන් උන්වහන්සේලා කතා කරන භාෂාව නමුත් දැන් සමහර හාමුදුරුවෝ කියා ගන්න අය කතා කරන භාෂාවට දිහා ගොනස් තත්ත්වයක් නමුත් අපි ඒක තේරුම් ගන්නට ඕනේ එහෙමනම් උන්වහන්සේ කතා කරනවා කියලා අපිත් ඒකට තව ටිකක් කියලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ ඒ නිසා මේ සමහර අය මට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ දැන් සමහර අය ඒකටම එකෙක් ඉන්නවා අපි අපේ පැත්තේ එහෙන් එකක් කතා කරනවා මේ එහෙම එකක් උත්තර දෙන්න දැන් එයා මට අවශ්‍ය නැහැ එයාට උත්තර දෙන්න ඕන නම් ඒ වගේ උත්තර දීපුවායි මගේ ප්‍රශ්නයක් නෙවෙයි නමුත් අපි බලාපොරොත්තු වෙනවා ස්ථිර වශයෙන් මේ ප්‍රශ්නේ යම් විසඳීමක් ලබා ගැනීම සඳහා අතිගල් ජනපතිතුමාගේ අදහස උඩ වැඩ කරන්න ඒත් එක්කම කාර්යාල මන්ත්‍රණේ තවත් බොහෝ දේවල් තියෙන මේ මුස්ලිම් ආගම සම්බන්ධ ඔක්කොම සභාගත කරනවා
හොඳයි කොහොම සුදී මම තපරතිය ඔබතුමායි අඩු කරලා
අමතුමා
අමතුමා මෙන්න උත්තරයක් බලාපොරොත්තු
වෙනවා අමතුමා ඔබතුමා මේ අලුත්ගම දර්ගා නගරයේ ඇතිවෙච්ච සිදුවීම ගැන සඳහන් කළා ජාතික සමගිය හෝ ආගමික සංහිඳියාව වචන වලින් සංකල්ප වලින් පමණක් ඇති කරන්න බෑ දැන් ඒ සිදුවීම වෙලා අවුරුදු දෙකහමාරක් ගත වෙලා තියෙනවා එහිදී හානි වෙච්ච විශේෂයෙන් මුස්ලිම් සහ සිංහල ජනතාවගේ දේපළ වලට රුපියල් මිලියන 250ක් වන්දි තක්සේරු කරා ආණ්ඩුවේ මේ අවුරුද්දේ පුනරුත්ථාපන අමාත්‍යාංශයේ වැයශේෂ සාකච්ඡා කරනකොට මිලියන 14000න් වියදම් කළා තියෙන්නේ මිලියන 9000යි නමුත් අර මිලියන 250න් 7-5ක්වත් වන්දි දීලත් නැහැ ඒතකොට තමුන්නාන්සේලා කැබිනට් එක ඇතුලේ මේ පිළිබඳ හඬක් නාගන්නේ නැතුව මේ වැනි සිදුවීමක් වුණාට පස්සේ නිකන් කිඹුල් කඳුළු හෙළලා පමණක් ප්‍රමාණවත් නැහැ ඒ සමගින් මගේ ඉල්ලීම තිබෙන්නේ ඔබතුමාලා මේ කතා කරන වගේම කැබිනට් එක ඇතුලේ ඒ ජනතාවට වන්දි ලබා දීම සඳහා බලපෑමක් කරන්න කියන එක
හොන්ඩබල් එම්එල්එම් ඉස්බුල්ලා එමෙතුමා
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம் கௌரவ சபாநாயகர் அவர்களே இந்த பல்வேறுபட்ட அமைச்சுக்கள் மீதான விவாதத்திலே கலந்து மிகவும் மகிழ்ச்சி அடைகின்றேன் அல்ஹம்துலில்லா குறிப்பாக இந்த அமைச்சு கணத்திற்கு எல்லா அமைச்சர்களுக்கும் எங்களுடைய பாராட்டுக்களையும் சந்தத்தில் செலுத்த விரும்புகின்றோம் குறிப்பாக முஸ்லிம் சமய கலாச்சார அலுவல் அமைச்சு தொடர்பாக சில விடயங்களை இங்கு பேசலாம் என்று நினைக்கின்றேன் கௌரவ அமைச்சர் ஹலீம் அவர்கள் மிகச் சிறப்பாக இந்த அமைச்சை செய்து வருகிறார்கள் முஸ்லிம் சமூகத்திற்கு நீண்ட காலம் பணி செய்த முஸ்லிம் சமூகம் என்றென்றும் மதிக்கின்ற கௌரவ முன்னாள் அமைச்சர் மருகும் ஏசிய சமிதவர்களுடைய பரம்பரையிலே வந்த அவர்கள் எவ்வாறு அவர்கள் இந்த சமூகத்துக்கு பணிகள் செய்தார்களோ அதேபோன்று இந்த அமைச்சினூடாக இந்த சமூகத்துக்கு தன்னுடைய பணிகளை செய்ய வேண்டும் என்றவரை பாராட்டுகின்றேன் கௌரவ தவிசாளர் அவர்களே உங்களுக்கு தெரியும் இந்த நாட்டிலே முஸ்லிம் கலாச்சார அமைச்சுகள் பதிவு செய்யப்பட்டும் பதிவு செய்யப்படாமலும் பல அரபு கல்லூரிகள் இயங்குகிறது ஒவ்வொரு அரபு கல்லூரியும் ஒவ்வொரு விதமான பாடத்திட்டங்களை வைத்திருக்கிறார்கள் தங்களுடைய தேவைகளுக்கேற்ப தங்களுடைய கொள்கைகளுக்கேற்ப அவர்கள் பாடத்திட்டங்களை வைத்து இந்த அரபுக்கு நடத்தப்படுகிறது அதனால் 7 வருடம் 8 வருடத்தின் பின்னர் அவர்கள் பெறுகின்ற அந்த மௌலவி சர்டிபிகேட் கூட எந்த அளவு தகுதியானது என்ற பல்வேறுபட்ட சந்தேகங்கள் பிரச்சனைகள் இருக்கிறது ஆகவே கௌரவ அமைச்சர் அவர்களே முஸ்லிம் கலாச்சார அமைச்சின் ஒரு பொதுவான பாடத்திட்டத்தை கொண்டு வர வேண்டும் இலங்கையில் இருக்கின்ற பதிவு செய்யப்பட்ட பதிவு செய்யப்படாத எல்லா அரபு கல்லூரிகளிலும் கற்பிக்கக்கூடிய வகையிலே ஒரு கமன் சிலபஸ் பொதுவான பாடத்திட்டம் உருவாக்கப்பட வேண்டும் அது ஒரு தேசிய திட்டமாக மாற்றம் செய்யப்பட வேண்டும் அதே போன்று ஏதாவது தங்களுடைய கொள்கைகளை உடையவர்கள் ஆப்ஷனல் சப்ஜெக்ட் விரும்பிய பாடத்தை பற்றியுள்ளே அதற்கான வசதிகளை செய்து கொடுக்க முடியும் ஒரு முஸ்லிம் கலாச்சார திணைக்களம் ஒரு பொதுவான பரீட்சையை நடத்தி அவர்களுக்கு ஒரு குறிப்பிட்ட காலத்தின் பின்னர் மௌலவி சர்டிபிகேட்டை வழங்க முடியும் அது ஒரு தகுதியுள்ள தராதரம் உள்ள சர்டிபிகேட்டாக மாற முடியும் அப்படி இல்லாமல் ஒவ்வொரு அரபுக் கல்லூரியும் ஒவ்வொரு மதரசாவும் ஒவ்வொரு வகையான கொள்கைகளையும் ஒவ்வொரு வகையான சர்டிபிகேட்டையும் வழங்குகின்ற போது எதிர்காலத்தில் நாங்கள் பல்வேறுபட்ட பிரச்சனைகளுக்கு முகம் கொடுக்க வேண்டி வரும். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இதுபோல பல நடவடிக்கைகள் உங்களுடைய அமைச்சரால் மேற்கொள்ளப்பட்டது, இடைநடு நிறுத்தப்பட்டிருக்கிறது. உடனடியாக ஒரு கமன் சிலபஸ் உருவாக்கப்பட்டு அதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் சந்தர்ப்பத்திலே நான் சொல்லி வைக்க விரும்புகிறோம். கௌரவ தவிசாளர் அவர்களே, உங்களுக்கு தெரியும், நீண்ட நாட்களாக மௌலவி ஆசிரியர் நியமிக்கப்படவில்லை. முஸ்லீம் பாடசாலைகளிலே இஸ்லாம் பாடம் கற்பிப்பதற்கு ஆசிரியர்கள் இல்லாமல் பட பாடசாலைகள் இருக்கிறது. கிட்டத்தட்ட 274 வெற்றிடங்களை நிரப்பு செய்ததற்காக கேபினட் அங்கீகரித்து அதற்கான நேர்முக பரீட்சை நடத்தப்பட்டு முதல் கட்டம் வழங்கப்பட்டு இன்னும் 274 நியமனங்கள் வழங்கப்படவில்லை. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, கல்வி அமைச்சரோடு நீங்கள் தொடர்பு கொண்டு பேச்சுவார்த்தைகள் நடத்தி இலங்கை முழுவதும் இருக்கின்ற முஸ்லீம் பாடசாலைகளில் இருக்கின்ற மௌலவி இஸ்லாம் பாடம் படிப்பிக்கின்ற இஸ்லாம் ஆசிரியர்களுக்கு அமைச்சரவை அங்கீகரித்து பரீட்சை நடத்தப்பட்டு தெரிவு செய்யப்பட்டு நியமனங்கள் வழங்கப்படாமல் இருக்கின்ற அந்த 274 பேருக்கு உடனடியாக நியமனங்களை வழங்குவதற்கு நீங்கள் உரிய நடவடிக்கைகள் எடுக்க வேண்டும் சந்தர்ப்பத்திலே நாம் சொல்லி வைக்க விரும்புகின்றோம். கௌரவ அமைச்சர் அவர்களே, உங்களுக்கு தெரியும், பள்ளிவாசல்களை பாதுகாக்கின்ற பள்ளிவாசல்களை பராமரிக்கின்ற பணி உங்களுடைய பொறுப்பிலே இருக்கிறது. பல பள்ளிவாசல் கடந்த காலங்களில் தாக்கப்பட்டிருக்கிறது, எரிக்கப்பட்டிருக்கிறது, உடைக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த விடயங்கள் தொடர்பிலே எதிர்காலத்திலே இவ்வாறான செயற்பாடுகள் ஏற்படாத வகையில் காத்திரமான ஒரு பணியை செய்ய வேண்டும். குறிப்பாக முஸ்லிம் சமூகம் தொடர்பாக பள்ளிவாசல் தொடர்பாக விமர்சிக்கின்ற விமர்சனம் செய்கின்றவர்களுக்கு உரிய விளக்கங்களை கொடுப்பதற்கான பணிகளை எங்களுடைய அமைச்சு மேற்கொள்ள வேண்டும். உங்களுக்கு தெரியும், தொடர்ச்சியாக முஸ்லீம்கள் தொடர்பாகவும் இஸ்லாம் தொடர்பாகவும் தொடர்ச்சியான விமர்சனங்கள் வந்து கொண்டிருக்கிறது. நாங்கள் சில மதகுருமார் குர்ஆனையும் அல்லாஹ்வையும் மிக மோசமாக விமர்சிக்கின்ற பல சம்பவங்கள் இடம்பெற்றிருக்கிறது. தொடர்ச்சியாக பத்திரியாளர் மகாநாடுகளிலே தங்களுடைய உரைகளிலே மிக மோசமாக இஸ்லாத்தையும் குர்ஆனையும் அல்லாஹ்வையும் அவர்களை விமர்சித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே இது தொடர்பிலே முஸ்லீம் கலாச்சார அமைச்சு உரிய நடவடிக்கைகளை எடுக்க வேண்டும். இது தொடர்பான சரியான விளக்கங்களை கொடுக்க வேண்டும். சம்பந்தப்பட்டவர்களுக்கு எதிராக உரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் சந்தர்ப்பத்திலே நாம் சொல்லி வைக்க விரும்புகின்றோம். கடந்த தொடர்ச்சியாக பல்வேறு பட்டசம் இடம்பெற்று வருகிறது. இது தொடர்பிலே முஸ்லீம் பாராளுமன்றம் எல்லோரும் நாங்கள் கையொப்பமிட்டு அதிமேதக ஜனாதிபதி அவர்களுக்கும் கௌரவ பிரதம மந்திரி அவர்கள் போலீஸ் அதிபருக்கு நாங்கள் கடிதம் ஒன்றையும் அனுப்பியிருக்கிறோம். உடனடியாக சம்பந்தப்பட்டவர்கள் கைது செய்யப்பட வேண்டும், அவர்களை கட்டுப்படுத்த நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று நாங்கள் வேண்டுகோள் விடுத்திருக்கிறோம். ஆனால் எந்த விதமான நடவடிக்கையும் இதுவரை எடுக்கப்படவில்லை. கௌரவ தவிசாளர் அவர்களே, அந்த கடிதத்தை சர்வையிலே நான் சமர்ப்பிக்கின்றேன். தயவுசெய்து ஹன்சாட்டிலே அதனை நினைத்துக் கொள்ள வேண்டும். அதேபோன்று இங்கே சில பாராளுமன்றத்தினர் பேசுகின்ற போது முஸ்லீம்கள் இஸ்லாமிய கலாச்சாரத்தை பின்பற்ற முடியாது, அரபு நாட்டு கலாச்சாரத்தை முஸ்லீம்கள் பின்பற்ற முடியாது என்று சில பாராளுமன்றம் பேசினார்கள். கௌரவ தவிசாளர் அவர்களே, உலகம் முழுவதும் முஸ்லீம்களுக்கு ஒரே கலாச்சாரம் தான். அவர்களுக்கு அரபு நாட்டிலே இருந்தால் என்ன, இந்த நாட்டிலே இருந்தாலும் அவர்கள் உலகம் முழுவதும் முஸ்லீம்களுக்கு ஒரே கலாச்சாரம் தான். முஸ்லீம்களுக்கு என்று இவ்வாறு தான் வாழ வேண்டும் என்ற ஒரு வாழ்க்கை வழிமுறை இருக்கிறது. நாங்கள் விரும்பியபடி யாரும் வாழ முடியாது, அதுதான் எங்களுடைய ஷரியா சட்டம். மிக தெளிவாக எங்களுக்கு குர்ஆன் வழங்கி இருக்கிறது, ஒரு மனிதன் பிறந்ததிலிருந்து மரணிக்கின்றவரை, காலை எழுந்ததிலிருந்து பின்னரும் தூங்கி மீண்டும் எழும்புகின்றவரை எவ்வாறு அவன் வாழ வேண்டும் என்று மிக தெளிவாக எங்களுக்கு குர்ஆன் சொல்லி இருக்கிறது. பெருமானார் ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் உடைய வாழ்க்கை வழிமுறை எங்களுக்கு சொல்லி இருக்கிறது. அந்த வாழ்க்கை வழிமுறையையும் குர்ஆனையும் பின்பற்றுகின்ற நாங்கள். ஆகவே எங்களை பற்றி யாரும் நீங்கள் முஸ்லீம்கள் அரபு நாட்டு கலாச்சாரத்தை பின்பற்றக்கூடாது என்று யாரும் எங்களை பார்த்து சொல்ல முடியாது. ஒருபோது நாங்கள் அது கட்டுப்பட போவதும் இல்லை என்பதை மிக தெளிவாக சொல்லி வைக்க விரும்புகிறோம். நேற்று கூட அதிமேதக ஜனாதிபதி அவர்கள், நேற்று முன்தினம் சமய அமைச்சர்கள் சமயத்தலைவர் அழைத்து ஒரு இணக்கப்பாட்டுக்கு வரவேற்கு மிச்சித்தார்கள். நாங்கள் பாராட்டுகின்றோம் ஜனாதிபதியையும் அமைச்சர்களை நாங்கள் பாராட்டுகின்றோம். ஒரு பேச்சுவார்த்தையின் ஊடாகத்தான் பிரச்சனைகளுக்கு தீர்ப்பு காணப்பட வேண்டும். பேச்சுவார்த்தையின் அடிப்படையில் தான் பிரச்சனைகளை நிரந்தரமாக தீர்க்க முடியும். நாங்கள் எடுக்கின்ற எந்த ஒரு நடவடிக்கைகளும் மேலும் இனங்களுக்கு இடையிலே முரண்பாடுகளை விரித்துவிடக் கூடாது என்பதிலே நாம் மிக தெளிவாக இருக்கின்றோம். கௌரவ தவிசாளர் அவர்களே, அவ்வாறு இருந்த போதிலும் நேற்று மீண்டும் அந்த புதுபல சேனாவினுடைய பொதுச்செயலாளர் மதிப்புக்குரிய ஞானசாகர சுவாமிவான்சி அவர்கள் நேற்றும் ஒரு பத்திரையாளர் மாநாட்டிலே மிக கேவலமாக முஸ்லீம்களை பற்றி விமர்சித்திருக்கிறார். முஸ்லீம்கள் இந்த நாட்டிலே வாழ முடியும், ஆனால் முஸ்லீம்கள் இஸ்லாத்தை பின்பற்றக்கூடாது, முஸ்லீம்கள் ஐந்து தினம் தொழக்கூடாது, முஸ்லீம்கள் வெள்ளிக்கிழமை பள்ளி வாசலுக்கு போகக்கூடாது என்று அதை நாங்கள் அனுமதிக்க முடியாது. முஸ்லீம்கள் இந்த நாட்டிலே வாழ முடியும், இஸ்லாத்தை அவர்கள் பின்பற்ற முடியாது. இஸ்லாத்தை அவர்கள் பின்பற்றுவதிலே தான் எங்களுக்கு பிரச்சனை இருக்கிறது என்று அவர் சொல்லியிருக்கிறார். தவிசாளர் அவர்களே, நாம் மிக தெளிவாக சொல்லி வைக்க விரும்புகிறோம், முஸ்லிம் சமூகம், முஸ்லிம் சமூகத்தினுடைய மூச்சு இஸ்லாம் தான், எங்களுடைய வாழ்க்கையே குர்ஆன் தான். இந்த உலகத்தில் நாங்கள் வாழ்வது அந்த மார்க்கத்துக்காகத்தான். அந்த மார்க்கத்திலே நாங்கள் வாழ முடியாது என்று யாராவது சொன்னால் அவர்களுக்கு எதிராக நாங்கள் யுத்தம் செய்தாக வேண்டும். அதான் எங்களுடைய மார்க்கம். மிக தெளிவாக நாங்கள் சொல்லி வைக்க விரும்புகின்றோம், எவ்வாறு தமிழ் மக்களுடைய உரிமைகள் மறுக்கப்பட்ட போது அவர்கள் இளைஞர்கள் ஆயுதம் தூக்கி முதலில் படுகொலை செய்தவர்கள் தமிழ் தலைவர்களைத்தான். இன்று முஸ்லீம்கள், முஸ்லீம் இளைஞர்கள் மிக மனவேதனையோடு இருக்கிறார்கள். இந்த நாட்டு முஸ்லீம்கள் இந்த நல்லாட்சி வருவதற்காக விரோதமாக உழைத்தவர்கள், தங்களுடைய 95% வாக்குகளை அளித்தவர்கள் இன்று மிக குர்ஆனையும் அல்லாஹ்வையும் நிந்திக்கின்ற போது மிக மனவேதனையோடு இந்த நாட்டு முஸ்லீம்கள் இன்று வாழ்ந்து கொண்டிருக்கிறார்கள். கௌரவ தவிசாளர் அவர்களே, இந்த முஸ்லீம் இளைஞர்கள் இவ்வாறு தொடர்ச்சியாக இஸ்லாமும் மார்க்கமும் நிந்திக்கப்படுகின்ற போது அந்த இளைஞர்களை எங்களால் கட்டுப்படுத்த முடியாது. முஸ்லிம் தலைமைகள் இன்று வாய் மூடி மௌனிகளாக இருக்கின்றோம், அமைச்சர் பதவிகளுக்காக இந்த அரசாங்கத்திலே குந்திக் கொண்டிருக்கிறோம், எந்த நடவடிக்கையும் எடுக்கவில்லை, இதுவரையிலே அந்த சம்பந்தப்பட்டவர்கள் கைது செய்யப்படவில்லை, பேசா மடந்தைகளாக நாங்கள் இந்த பாராளுமன்றத்திலே இருக்கின்றோம் என்று எங்களை பார்த்து எங்களுடைய இளைஞர்கள் இன்று சமூக ஊடகங்களிலே மிக மோசமாக விமர்சித்துக் கொண்டிருக்கிறார்கள். அன்புக்குரிய தவிசாளர்களே, இந்த நிலைமை தொடர்ந்து இருக்குமாக இருந்தால் முஸ்லிம் இளைஞர்களும் ஆயுதம் ஏந்துவதை யாராலும் தடுக்க முடியாமல் போய்விடும். அவர்களுடைய முதலிலக்கு நாங்கள் தான், எங்களை படுகொலை செய்துவிட்டு தான் அவர்களுடைய போராட்டத்தை ஆரம்பிப்பார்கள். அவ்வாறு ஏற்படுகின்ற போது தமிழ் பிரச்சினை தீர்ப்பதற்கு 30 ஆண்டுகள் போய் இந்த நாடு குட்டி சுவரானது. முஸ்லீம்களும் ஆயுதம் தூக்குவதற்கு நாங்கள் இடமளிப்போமாக இருந்தால் 50-60 ஆண்டுகள் போனாலும் இந்த நாட்டை கட்டியெழுப்பாமல் முடியாமல் போய்விடும். இந்த நாடு பௌத்த நாடு, இந்த நாடு பௌத்த நாடு, இந்த நாடு பௌத்த நாடு. இந்த பௌத்த நாட்டிலே வாழுகின்ற எல்லா மக்களுக்கும் அவர்களுடைய மார்க்கத்தை பின்பற்றுகின்ற உரிமை இருக்கின்றது. நாங்களும் இந்த நாட்டிலே வந்தான் வரத்தார்கள் அல்ல, நாட்டுக்கு சொந்தக்காரர்கள், நாட்டினுடைய போராட்டத்துக்காக போராடியவர்கள், நாட்டினுடைய உரிமைக்காக உழைக்கின்றவர்கள், நாட்டினுடைய பொருளாதாரம் முன்னேற வேண்டும் என்பதற்காக இரவுபகலாக உழைத்துக் கொண்டிருக்கின்ற சமுதாயம் இன்றுமே இந்த நாட்டை காட்டிக் கொண்டிருக்கிறார்கள். நாட்டினுடைய ராணுவத்திற்கு எதிராக, நாட்டினுடைய போலீசாருக்கு எதிராக என்றுமே முஸ்லிம் சமுதாயம் செயற்பட்டது கிடையாது. இந்த நாடு, இந்த நாட்டை நேசிக்கின்றவர்கள் நாங்கள், இந்த நாட்டை எங்களுடைய உயிருக்கு மேலாக நாங்கள் இந்த நாட்டை நாசிக்கின்றோம். இந்த நாடு பௌத்த நாடு, இந்த நாட்டிலே வாழ்கின்ற சகல இன மக்களும் இந்த நாட்டிலே அரசியல் உரிமைகளோடு தங்களுடைய மார்க்க விளிம்பியங்களை பின்பற்றுவதற்கான சூழ்நிலைகள் உருவாக்கப்பட வேண்டும். இந்த நாட்டிலே ஐஎஸ்ஐஎஸ் இருக்கின்ற சில சொல்லுகிறார்கள், ஐஎஸ்ஐஎஸ் பத்தி எங்களுக்கு கவலை கிடையாது. 32 பேர் அல்ல, 33,200 பேர் ஐஎஸ்ஐஎஸ் இருந்தாலும் மிக தெளிவாக சொல்லி வைக்க விரும்புகிறோம், ஐஎஸ்ஐஎஸ் முஸ்லீம்களுக்கும் எந்த சம்பந்தமும் கிடையாது. ஐஎஸ்ஐஎஸ் முஸ்லீம் இயக்கமும் அல்ல, ஐஎஸ்ஐஎஸ் இருப்பவர்கள் முஸ்லீம்களும் அல்ல. மேற்குலக சக்திகள் முஸ்லீம்களை, முஸ்லீம் நாடுகளையும் அழிப்பதற்காக திட்டமிட்டு வைக்கப்பட்டிருக்கின்ற கூலிப்பட்டாளமே ஐஎஸ்ஐஎஸ் தவிர முஸ்லீம்கள் அல்ல என்பதை மிக தெளிவாக இந்த சபையில் நான் சொல்லி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. கரு ஆனந்த்குமார் ஸ்ரீமந்த்மா.
கரு சபாபத்துமணி, சஞ்சாரக கட்டுக்கு பிரிமத அமாத்தியாசிய வினாடி கீப்பாக்க කතා කිරීමට අවස්ථාව ලබා දී මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගේ පණිවිඩයේ ව්‍යාපෘති මෙම 2016 වසරේ ප්‍රගති වාතාවරයේ එතුමා කතා කරලා තියෙනවා. මේ වසරේ සංචාරකයන් සඳහා එතුමාගේ ඉලක්කය $2.2 මිලියන. ඒ වගේම US$3.50 billion ආදායමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේ සංචාරක වැඩපිළිවෙලේ දැන් අලුත් ක්‍රමවේදයක් තියෙනවා ගරු සභාපතිතුමනි.
දරිද්‍රතාවය නැති කිරීම සඳහාත් මේ ව්‍යාපාරය නැත්නම් මේ වැඩපිළිවෙල භාවිතා කරන්නේ. නමුත් ඒ සඳහා මම දකින දෙයක් තමයි යුව පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ වැඩි දියුණු කරන්න අවශ්‍ය විභවයේ තිබුණත් අපි කොයිතරම් දුරට ඒ කාර්යය පාවිච්චි කරාද කියන කාරණේ දැන් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඇල්ල වගේ නගරයක් කරගත්තොත් ඇල්ල නගරයේ ඒ කාලේ හික්කඩුව වගේ හැමදාම සංචාරක විශාල පිරිසක් ගැවසෙන නවතින ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඌව පළාතේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා හොඳ අවස්ථාවක් අපිට තිබුණත් මේ සමහර සංකල්පයක නැරගෙන බැලුවාම අපිට ඒ පිළිබඳව අවධානයක් යොමු වෙලාද කියන කාරණේ මට මතක් කරන්න සිහිපත් කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට අරගත්තොත් පිටුවන් 11 ප්‍රගති වාතාවේ පළාත් මට්ටමින් තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහනේ මේ වෙනකොට සංචාරක අමාත්‍යාංශය පළාත් 8ක පළාත් සභාව සමග යම් යම් අවබෝධතා ගිවිසුම් සමග ගිවිසුම් ඇති කරගෙන ඒ ගිවිසුම් අත්සන් කරලා තිබුණත් ඌව පළාත අතහැරලා තියෙන එක ගැන මම කනගාටු වෙනවා. ඒකේ සමහර වෙලාවට ඌව පළාතට පළාතේ ඉන්න සංචාරක ව්‍යාපාරයයට ඌව නම නැතිකමද එහෙම නැත්නම් මේ අතහැරීම අතහැරලා දාපු එක මොන හේතුව නිසාද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා අර කිව්ව වගේම දරිද්‍රතාවය නැති කිරීම සඳහා විශේෂයෙන්ම රැකී අවස්ථා ඇති කරන හොඳම මාර්ගය තමයි මේ සංචාරක ව්‍යාපාරය සහ හෝටල් ක්ෂේත්‍රය. හෝටල් ක්ෂේත්‍රයේ අති විශාල ඉල්ලුමක් තියෙනවා. ඕනෑම කෙනෙකුට මේ රැකියාව ලබා ගැනීම සඳහා පුහුණුවක් තිබුණා නම් අනිවාර්යයෙන්ම මේ රටේ අවුරුද්දක් දෙකක් වැඩ කළාට පස්සේ පිටරට හරි ගිහිල්ලා වැඩ කරන්න, සේවය කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙන නිසා විශේෂයෙන්ම ගරු ඇමතුමාගේත් ඒ වගේම අදාළ අමාත්‍යාංශ ලේකම්තුමාගේත් අවධානය යොමු කරන්න කැමැති වූ පළාත ගැන විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. ඒ වගේම මම මීට කලින් අර තිරසාර සංවාදන අමාත්‍යාංශයට කතා කරනකොට මම කියව දෙයක් තමයි සමහර ස්ථානවලට අපි ගියාම විශේෂයෙන්ම අපි ජාතික ජලතික උද්‍යානවලට ගියාම ඒ තියෙන පහසුකම් ගැන අපි කනගාටු වෙනවා. මොකද අති විශාල මුදලක් මේ සංචාරකයින්ගෙන් අපි අය කරනවා. නමුත් ඒ අයට අවශ්‍ය මූලික පහසුකම්වත් අපි දීලා තියෙනවද කියන කාරණේ මට මෙතනදී මතක් කරන්න අවශ්‍යයි. 2016 සැප්තැම්බර් මාසේ 30 දින දක්වා ජාතික උද්‍යානවලට සංචාරකයන් පැමිණීම අරගෙන බැලුවොත් ගරු සභාපතිතුමනි විදේශීය සංචාරකයන් 591,000ක් ඇවිල්ලා තියෙනවා. රුපියල් මිලියන 1097ක ආදායමක් ලැබිලා තියෙනවා. නමුත් ඒ අවශ්‍ය පහසුකම් ටික දුන්නද කියලා බැලුවොත් ඇත්තටම සමහර ලාට හොර්න් ට්‍රේන්ස් වලට ගියාම සමහර අය උද්‍යානවලට ගියාම අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් නැහැ. හැබැයි මම හොඳ කාර්යයක් මම දකින්නවා. මම හිතන්නේ ගිය අවුරුද්දේ අවස්ථා දෙකකදී මේ අමාත්‍යාංශ දෙක සම්බන්ධ වෙලා මේ පිළිබඳව වැඩපිළිවෙලක් දැන් සාකච්ඡා මට්ටමට ගිහිල්ලා හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා. ඒ තුලින් වෙනසක් ඇති වෙයි කියලා මම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි මේ සංචාරක ක්ෂේත්‍රයේ අපි දකින දෙයක් තමයි සාමාන්‍යයෙන් සංචාරකයන් යන මාර්ග තියෙනවා. එහෙම නැත්නම් මේ ට්‍රැවල් ඒජන්සිස් ඒගොල්ලන්ට එදා ඉඳන් ගෙනිච්ච අපි කියමු මහනුවරෙන් පටන් ගත්තා නුවරට ඇවිල්ලා බණ්ඩාරට ඇවිල්ලා ඊට පස්සේ යන්නේ ඒ ලංකාවේ ගත කරන සති දෙක කෙලින්ම ඊට පස්සේ මුහුද පැත්තට එහෙම නැත්නම් හම්බන්තොට එතනින් දකුණු පළාතෙන් ආපහු එයාපෝට් එකට යන ගමන තමයි අපි දකින්නේ. නමුත් අපිට ඊට අතරමඟ යම් යම් ස්ථාන වැඩි දියුණු කරන්න සහ ඒ පිළිබඳ ආකර්ෂණයක් ඇති කිරීම අවශ්‍යයි. මම දන්න දෙයක් තමයි දැන් සංචාරක අමාත්‍යාංශයෙන් සමහර ප්‍රදේශ වැඩි දියුණු කරන්න සංචාරක ආකර්ෂණ ස්ථාන හැටියට වැඩි දියුණු කරලා ඒවට අවශ්‍ය මුදල් වෙන් කරන්න කරලා තියෙනවා. මේකට කලින් දැන් බුදුරුවගල වගේ තැනක් අරගත්තොත් වැල්ලවාය නගරේ ඉඳන් කිලෝමීටර් 4ක් විතර ඇත්තේ. ඒ කාලේ මේ සංචාරක ක්ෂේත්‍රයේ මේ තරම් දියුණු වෙන්නත් ඉස්සෙල්ලා සංචාරකින් අපි වැඩි මේ දැනුම ලබා දීම සඳහා හදන බ්‍රෝෂර්ස් වල නැත්නම් පිටරටින් යවන බ්‍රෝෂර්ස් වල බුදුරුව ගැන කතා කරනවා. නමුත් බුදුරුවගලට මුදලක් වෙන් කළා සංචාරකයන් ආකර්ෂණය කර ආකර්ෂණය වෙනසයි දැන් අති විශාල ප්‍රසාර ජනතනක් හැටියට සංචාරක අමාත්‍යාංශය ලොකු වැඩ පිළිලක් කරුන්නේ නැහැ කියලා මම විශ්වාස කරන නිසා මේ කාර්යය ගැන අවධානය යොමු කරන ගමන් ඒ වගේම මම කියනවා මේ වෙනකොට ලංකාවේ දෙන ප්‍රධාන පෙළේ සංචාරක සමාගමක් වන ජෙට්වින් කියන සමාගම දැන් මේ වෙනකොට වැල්ලවාය නගරයේ ආසන්නයේ එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය හෝටල් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඒකත් එක්ක මාලිගාවිල වගේ ප්‍රදේශ වැඩි දියුණු කරන්න නැත්නම් ඒ සංචාරකයන් සඳහා ආකර්ෂණීය ඇති කරන්න අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියන කාරණේ මම මෙතනදි මතක් කරනවා. මොකද වැල්ලවාය නගරය අරගෙන බැලුවත් ඌව පළාතේ වැල්ලවාය නගරය අරගෙන බැලුවත් රටේ හතර පැත්තට විශේෂයෙන්ම අපි අරුගම්බේ පැත්ත අපි දියුණු කරන්න වැඩපිළිවෙළක් යනවා. ඒ වගේම දැන් ඇල්ල දියුණු වෙමින් පවතින නගරයක්. ඒ වගේම මෙතනින් දකුණු පළාතේ යන එක ඒ වගේම රත්නපුර ප්‍රදේශයට දියුළුම වගේ ප්‍රදේශ පහු කළාන එක හපුතලිය වගේ ප්‍රදේශ දියුණු කරන එක අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වෙන නිසා මම විශ්වාස කරනවා ඌව පළාතේ අතිවිශාල විභවයක් තියෙනවා සංචාරක ව්‍යාපාරයේ මීට වඩා අලුත් දෙයක් කරන්න. ඒ නිසා මම විශේෂයෙන්ම අපේ ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මේ පිටපතව එන වසරේ හෝ මම විශ්වාස කරනවා අලුත් වැඩ පිළක් ආරම්භ කරලා අපිට පුළුවන්කම ලැබෙනවා නම් මේ සංචාරක ව්‍යාපාරය දිනු කරන්න. අර මම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම අපේ ප්‍රදේශ වලින් තනතුරයන් මේ පිළිබඳව අවබෝධයක් නැහැ, අවබෝධයක් නැහැ. ඒ අය දන්නේ නැහැ මොන මේ ක්ෂේත්‍රයේ මොනවද අපිට කරන්න පුළුවන් රැකියාවක් කියලා. මම විශේෂයෙන් මතක් කරන්න අපේ මේ පිළිබඳව කතා කරනකොට අපේ සංචාරක සංවර්ධන මණ්ඩලයේ මහතුරුත් එක්ක මම කතා කළා. මම අවදාන මට අවශ්‍යතාවය තිබුණා හෝටල් පාසලක් ආරම්භ කරන්න වැල්ලවායේ. මොකද ඒ තුල තමයි සංචාරකයන් සඳහා මේ අවශ්‍ය පහසුකම් ටික දෙන්න අවශ්‍ය පුහුණු සමය අපිට හදන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා මූලික සාකච්ඡා වලට දාලා මම හිතන්නේ ළමයි 300ක් 400ක් එකතු වුණා. මොකද එතනින් එහාට මේ වැඩ පිළිවෙල අපිට ගෙනියන්න පුළුවන් කම ලැබුණේ නැහැ. මම විශේෂයෙන්ම එතුමන්ලටත් අවධානය යොමු කරනවා. මේ වෙනකොට මම සාකච්ඡා කරලා තිනවා සර්වෝදේ ව්‍යාපාරයේ ආරම්භ කරපු තනමල්ල වගේ ප්‍රදේශයක දැන් අතිවිශාල ගොඩනැගිලි ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයත් එක්ක මම සාකච්ඡා කරලා තිනවා මේ පහසුකම් එතන ලබාගෙන දැන්ට මූලික පහසුකම් ටික ලබා දීලා මේ පුහුණු වැඩසටහන් ටික තනමල්ල ආරම්භ කරන්න. ඒ නිසා විශේෂයෙන්ම ගරු ඇමතුමාගෙත් ඒ වගේම මේ ධර්මහතුරුගේ අවධානය මම යොමු කරන ගමන් ඔබතුමාට මේ අවස්ථාවට ලබා දීම ගැන මම ස්තුතිවන්ත පර කරමින් මම කියනවා බොහොම ස්තුතියි.
ස්තුතියි. Honorable Dr. Nalinda Jayadis.
ගරු මූලාසනාරුව මන්ත්‍රීතුමනි, අද මේ වැයශීර්ෂයන් පිළිබඳ සාකච්ඡාවේදී බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් මතු වුණා මේ රටේ ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව පිළිබඳව. යුද්ධය අවසන් වෙලා වසර 7කට ආසන්න කාලයක් ගත වෙලා තිබුණත් තවමත් අපිට ජාතික සමගිය ආගමික සංහිඳියාව දෙසට ප්‍රමාණවත් තරම් වේගයකින් ගමන් කරන්න බැරි වෙලා තිබෙනවා. අපේ රටේ දැන් තිබෙන ව්‍යවස්ථාවේ හැටියට ඒ ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධඝමන ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේය. සියලුම ආගම් වලට පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යුත්තේ කියලා සඳහන් වෙලා තිබෙනවා. ඒතර මේ වගන්තිය සම්බන්ධයෙන් දැන් විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් ප්‍රකාශ කරන පටන් අරගෙන තිබෙනවා. අපි හිතනවා අලුත් ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න මිසක් නැති ප්‍රශ්න කැඳවා ගන්න නෙමෙයි කියලා. ඒ නිසා මේ විවිධ කණ්ඩායම් තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් පමුණවා ගැනීම සඳහා කරන යම් යම් ජාතිවාදී ප්‍රකාශයන් ජනතාව බියගැන්වීමේ ප්‍රකාශයන්ට හරිහමන් පිළිතුරු ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. කොහොම නමුත් දැන් ඒ පාර්ශ්වයන් ඒ කල්ලි කණ්ඩායම් මේ රටේ ආණ්ඩු කරන කාලයේදී පවා අත්තරම මේ ව්‍යවස්ථාවේ තියෙන ආකාරයට බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් කරගෙන කටයුතු කළාද? දැන් අද අපි බැලුවොත් ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, සියවස් 23කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ බුදුදහම ආරක්ෂා වෙලා තිබෙන්නේ. අපට බුදුදහම ප්‍රචාරය කරන කේන්ද්‍රයක් බවට පත් කිරීමට හැකියාව ලැබිලා තිබෙන්නේ අපේ රටේ ජයශ්‍රී මහා බෝධිය පිහිටා තිබීම නිසා හෝ එහෙම නැත්නම් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව මේ රටේ පිහිටා තිබීම නිසා නෙමෙයි. ඒවා එවැනි සංකේතීය වටිනාකම් වලට බලයක් අගයක් ලැබුණේ ඒ සියවස් 23 සිස්සේම අපේ රටේ භික්ෂූන් වහන්සේලා සංඝ පරම්පරාව මේ ශාසනය රැකගැනීම වෙනුවෙන් දරන ලද මහාන්සිය කැපකිරීමේ ප්‍රතිඵලයක් විදිහට. නමුත් අපි අද දන්නවා මේ සංඝ සමාජයේ අර්බුදයට ගිහිලා තිබෙන්නේ. සමස්ත සමාජයක් කඩාගෙන වැටෙනකොට ආගමික සංස්ථාවන් පමණක් ඉතුරු වෙන්නේ නැහැ. කෙසේ නමුත් දැන් මේ අපේ ගම්වල තියෙන පන්සල් වල තියෙන සුරක්ෂිතතාවය මොකද්ද? දැන් සාකච්ඡාවක් තිබෙනවා මේ පවුල් වල දරුවෝ මහාන කරන්නේ නැහැ කියලා. රටක ආර්ථිකයක් ඉස්සරහට යනකොට ලෝකයේ ඉදිරියට යනකොට පවුල් වෙන දරුවෝ ගන්න අඩු වෙනකොට ශාසනයට පූජා කරන්න එහෙම දරුවෝ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සාකච්ඡාවක් තිබෙනවා මේ තරුණ භික්ෂුන් වහන්සේලා විටින් විට මහානකම අතහැරලා යනවා කියලා. විශ්වවිද්‍යාලින් භික්ෂු ආමුදුරන් වහන්සේලාට තිබෙන ප්‍රධානතම චෝදනාවක් තමයි උපාධිය සම්පූර්ණ කරන්නට ඉස්සෙල්ලා හෝ එහෙම නැත්නම් උපාධිය ගත්තවහම උපයදී වෙනවා කියලා. හැබැයි අපි අහන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් ප්‍රමහනවත් අවධානයක් යොමු කරලා ඇත්තරම මේ තරුණ භික්ෂුන් වහන්සේලා ඇයි උපවැදි වෙන්නේ කියලා ශාසනය අතහැරලා යන්නේ කියලා යම් ප්‍රමාණවත් සමීක්ෂණයක් කළා ඒකට විසඳුම් හොයන්න කටයුතු කළා තියෙනවද අපිට ඒක පේන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් දැන් පුරුද්ද බවට පත් වෙලා තිබෙන්නේ ඊටාම දුප්පත් පවුලක එක්ක අම්මා තාත්තා එහෙම නැත්නම් තාත්තා නැති පවුලේ වැඩි ගණනක් ඉන්න දරුවෙක් මහාන කිරීම තමයි බොහෝ තැන්වල සම්ප්‍රදාය බවට පත් වෙලා තිබෙන්නේ. ඔවුන් ඉතාම දැඩි ආර්ථික දුෂ්කරකම් තියෙනවා. ඒ ආර්ථික දුෂ්කරතා මැදේම තමයි මහානදම් පුරමින් ඉන්නේ. ඊළඟ කෙසේ හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ වුණොත් ඒ අධ්‍යාපනය ලබන්නේ ඉතාම දුෂ්කරතාවෙන් සහිතව. අද තමුණාන්සල ගිහිල්ලා බැලුවොත් අපේ රටේ විශ්වවිද්‍යාලවල භික්ෂු නේවාසිකාගාරවල තත්ත්වය ඒවා අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නේවාසිකාගාරවල දෙවෙනි නෑ. ඒ වගේම අපි හොඳටම දන්නවා සමහර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා තමන්ට ලැබෙන මහපොළ දීමනාව තමන්ගේ ගෙදරට යවන තමන්ගේ අම්මා තාත්තා ඒ මහපොළ දීමනාව නඩත්තු කරන තරුණ ශිෂ්‍ය ආමුදුරන් වහන්සේලා විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්නවා. ඉතින් එවැනි ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ කිසිදු අවධානයක් යොමු කරන්නේ නැතුව ඒ ආමුදුරන් වහන්සේලා එක්කෝ තමන්ගේ ඉල්ලීමක් වෙනුවෙන් එළියට බැස්සාම හරි එහෙම නැත්නම් උද්ඝෝෂණ නිරතුනාම හරි එහෙම නැත්නම් ටිකක් හයියෙන් මාධ්‍යයට කතා කරලා පස්සේ හරි චෝදනාව පමණක් එල්ල කළා වැඩක් නැහැ. ඒවා තියෙන ඇත්ත සමාජ ගැටලුව අපි තේරුම් ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි උපාධිය ගත්ත හාමුදුරන් වහන්සේලාටත් ඒ උපාධිය තුරුළු කරගෙන අර රැකියා විරුද්ධ උපාධිධාරීන් එක්ක මහපාරේ වාඩි වෙන්න මිසක් මොකද්ද බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න පෝෂණය කරන්න ව්‍යවස්ථාවෙන් බැඳිලෙන තමුන්නාසල වහුගේ කාලේ කරපු වැඩේ ඒ වෙනු විශේෂ අවධානයක් කිසිසේත් යොමු කළ නැහැ. ධර්ම ප්‍රචාරයේ පිණිස තමන්ගේ ජීවිත කාලෙම කැප කරලා අවසානයේ ගිලන් වුණාට පස්සේ බොහොම බලන්න ඒ වය වෘද්ධ වයස්ගත ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට මොකද්ද තියෙන සැලකිල්ල? එහෙම නැත්නම් උන්වහන්සේලගේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න විවේකයේ ගන්න අඩු ගානේ නවාතැන් ගන්න යම් පහසුවක් සහිතව තියෙන ගිලන් මධ්‍යස්ථාන මොනවද තිබෙන්නේ? මේ පහසුකම් මොනවද? මේ වටේ ඉන්න දායක දායිකාවන් මොනවා හරි දුන්නොත් හැර එහෙම දෙයක් හැර අර තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම සාසනයෙන් කැප කරපු හාමුදුරන් වහන්සේලාට එහෙම සැලකිල්ලක් අවධානයක් යොමු කළා නැහැ. ඉතින් එහෙම වෙනකොට කොහොමද සාසනයක් සුරක්ෂිත වෙන්නේ? ව්‍යවස්ථාව තිබ්බට බුදුදහම පෝෂණය කරනවා සුරක්ෂිත කරනවා කියලා ඒ වෙනුවෙන් මරාගෙන මරනවාගේ පෙනී හිටියට ඒ දේ වෙලා නැහැ. දැන් අපි කතා කරනවා මේ නගරවල තිබෙන සමහර අසපු පිළිබඳව. ඒවැය පහසුකම් තියෙනවා. ඒවට කෝටි ගණන් ප්‍රකෝටි ගණන් වියදම් කරන දායක දායිකාවෝ ඉන්නවා. හැබැයි අපේ ගම්වල කොතරම් පන්සල් ප්‍රමාණයක් තියෙනවද? ඒ ඉන්න හාමුදුරුවන්ට දානෙ ටික සපය ගන්න බෑ. ඒ දානෙ ටික මාසෙට අකණ්ඩව නොකඩවා දානෙ වේල සපයන්න පුළුවන් විදිහේ වත්කමක් තියෙන දායක දායකව මේ පන්සලවට නෑ. කැසිකිලියක් වැසිකිලියක් හදාගන්න විදිහක් නෑ. සහ හාමුදුරුව පින්ඩපාත වදිනවා සිමෙන්ති කොට්ටයක් උළු කැටයක් හොයාගන්න. එහෙම පන්සල් කීයක් තිබෙනවද පහුගිය කාලේ? එවැනි විහාරස්ථාන කීයක් මේ රටේ වැහිලා තියෙනවද? මං හිතනවා සංඛ්‍යා ලේඛන වාර්තා නොවුනට අපේ රටේ පාසල් වැහිීමට වඩා වැඩි වේගයකින් සමර්ථංගල පන්සල් වැහිලා තියෙනවා කියලා. මේ තිබෙන්නේ උදාහරණයක්. මේ තියෙන්නේ දෙමළෙන් බණ කියන කිලනොච්චියේ හාමුදුරුව පිළිබඳව 2016 ජූනි මාසේ 26 වෙනි ඉරිදා ලංකාදීපේ වාර්තා කරපු ආකාරය. විහාරස්ථානයේ ජල පහසුකම් නැතිවීමත් දානය නොලැබීමත් නිසා තමන්ට ඒ වෙනුවෙන් පින්ඩපාත වඩින සිද්ධ වෙලා තියෙනවා. විහාරස්ථාන භූමියට වැටක් ගසා ගැනීමට වත්කමක් නැතිකමින් භූමියේ ගහක් කොළක් හිටෙව්වත් හරකුන් විනාශ කරනවා. කවුරු හෝ දානපතියෙක් විහාරස්ථානයේ ජලය සපයාදී පන්සල වටේ වැටක් ගහලා දෙනවා නම් ගස් කොළන් වවාගෙන තමන්ගේ දානයට අවශ්‍ය උපයාගත හැකි බව උන්වහන්සේ සඳහන් කළා. ඉතින් මෙහෙම මේක මේක සිදුවීමක් විතරයි.
කරු මන්ත්‍රීතුමා තව විනාඩියක් තිබෙනවා.
ඔව් හැබැයි මෙහෙම ඔව් විනාඩි දෙකක් විතර ගන්න.
කාගෙන්ද?
කාගෙන්ද දිනවල? මෙතුමා. එසම් මෙහෙම මෙහෙම විහාරස්ථාන කොපමණ තිබෙද්දිද මේ අපි මේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව වගන් තිබිලිවද කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් අපේ රටේ මේ අර ඊටාම දුප්පත් පවුල් වලින් මහානගමඩ ගන්න හාමුදුරුවන් වහන්සේලා මේ ශාසනය රඳවා ගැනීම සඳහා වෙච්ච භික්ෂු අධ්‍යාපන ක්‍රියාවලියක් අපිට නැහැ. ත්‍රිපිටකය අපි ග්‍රන්ථාරූඪ කරාට ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අද වෙනකන් අපට ත්‍රිපිටක ධර්ම අධ්‍යයන මධ්‍යස්ථානයක් නැහැ. ඒ ධර්මතර විනය දර හාමුදුරුව හදාගන්න අනුරාධපුරේ භික්ෂුවක විශ්වවිද්‍යාලය හැදුවා, භික්ෂුවක ධර්මපීඨය හැදුවා. අබැයි ඒ ධර්මපීඨයට අද වෙලා තියෙන සන්තෑසිය බැලුවොත් එහෙම මේ රටේ භික්ෂු අධ්‍යාපනයට උරුම වෙලා තිබෙන තැන ගැන හිතා ගන්න පුළුවන්. අපි ධර්ම ප්‍රචාර ගැන කතා කරනවා. අපේ මේ තරුණ භික්ෂුන් වහන්සේලාව බඳවාගෙන එවැනි ආයතනයක් හදලා විවිධ භාෂාවලින් ධර්මය උගන්වන්න පුහුණු කරන තැනක් අපිට නැහැ. අඩු ගානේ විවිධ භාෂාවලින් නෙමෙයි දෙමළ භාෂාවෙන් බණ කියන අපේ රටේ සහෝදර දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් බණ කියන්න පුරුදු කරන තැනක්වත් අපිට නැහැ. හැබැයි මේ අයවැය තමුන්නාන්සේලා බොහොම උජාරුවෙන් කියනවා මල්වතු වස්කිරි මහානායක හාමුදුරුවන් සමග පවත්වන ලද සාකච්ඡාවලටත් වැඩිමනත් වශයෙන් මෙරට පිරිවෙන් වලට පොදු පාසුකම් වැඩි කිරීමටත් පිරිවෙන් ගුරුන්ගේ කුසලතා වර්ධනය කරන රුපියල් මිලියන 150ක් වෙන් කරන්න යෝජනා කරනවා. ඒ විතරක් නෙමෙයි පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම භික්ෂුන් වහන්සේලා සඳහා මාසකර රුපියල් 2500ක ශිෂ්‍යාදායක් ලබා දීමට රුපියල් මිලියන 50ක් වෙන් කිරීම යෝජනා කරනවා කියලා. කියනකොට නම් කියන්නේ මල්වත්තේ අස්කිරි නායක හාමුදුරුවෝ කියපුවාටත් එහා ගිහිල්ලා අපි කරා කියලා. මිලියන 50ක් අවුරුද්දකට. හැබැයි අපේ රටේ ඉන්නවා දැනට පිරිවෙන් වල ඉගෙන ගන්න තරුණ භික්ෂුන් වහන්සේලා 35562ක්.
ගරු මන්තුමා ඉන්නනි දෙකත් අවසන්.
මේ භික්ෂුන් වහන්සේලාට මාසයකට 2500 ගන්න දෙන රුපියල් මිලියන 89ක් ඕන. අවුරුද්දකට දෙන්න මිලියන 1068ක් ඕන. සම මේ මහානායක හාමුදුරන්ට කොලේ වහලා ගහලා තමයි මේ දේ සිද්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා මම කියන්නේ එකක් භික්ෂු ශාසනය මේ ගරුත්වය ආරක්ෂා කරගන්න නම් අමුනාසලා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විදිහට මීට වඩා වැඩි මැදිහත් වීමක් කළ යුතුයි. දැන් අපේ රටේ විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේලාට නෙමෙයි මේ සමාජයේ ගරුත්වය ප්‍රචාරය හැදිලා තිබෙන්නේ. මෑතකදී අපවත් වෙච්ච විනයදර භික්ෂුන් හාමුදුරු නායක හාමුදුරුමක් වෙච්ච නාවින අරියදම් මහඳුරගෙන රටේ බොහෝ අය දන්නේ නේ. සංස්කෘතික විශාරදෙක් වෙච්ච තෙරිපෑ සෝමනන්ද හඳුරගෙන දන්නේ නේ. හැබැයි රටේ කලහකාරී භික්ෂුන් වහන්සේලා ගැන එහෙම නැත්නම් මොකක් හරි ඔය වශීගුරුකම් කරන හාමුදුරුවෝ ගැන එහෙම නැත්නම් ටේනාටින චරිතවල ඉන්න ඒ චරිත ගැන දන්නවා මිසක් එහෙම අපේ රටේ ඇත්තටම විනයදර ධර්මදර හාමුදුරන් වහන්සේට ගරුත්වයක් ඇති කරන වැඩපිළිවෙලක් බුද්ධාශ්‍රම අමාත්‍යාංශයෙන් නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාව තිබ්බ කියලා වගන්තිය බුද්ධාම පෝෂණය කරනවා සුරක්ෂිත කරනවා කියලා තිබ්බට ඇත්තනම් තමුන්වහන්සේලා හෘද සාක්ෂියෙන් උසලා බලන්න ඒ වගන්තියටවත් සාධාරණයක් ඉෂ්ට කරාද කියලා. ඒ නිසා අපි රටේ ආගමික ජාතික සංහිඳියාව හදන්න නම් අඩුතරමේ මේ ශාසනයේ සියවස් විශ්තුනක් තිස්සේ රැකගත්ත භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියලා කියන මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු තාරක බාලසූරිය මන්තුමා ඊට කලින් මුජිබ රාමන් මන්තුමා මුලසුන ගන්නවා.
ස්ථාරුඩු මන්ත්‍රීතුමනි, සංචාරක අමාත්‍යාංශයේ වැශිෂ්‍ය පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න විනාඩි 13ක් නේද මුලස්ථාරුඩු මන්ත්‍රීතුමනි?
විනාඩි 13යි.
ඔව් විනාඩි 13ක් වගේ කාලයක් මට දීපෙකට මම ප්‍රථමයෙන්ම තමුන්නාන්සේට කෘතඥතාවය මගේ ප්‍රකාශ කරන්න කැමති වෙනවා. අද සංචාරක ව්‍යාපාරය ගැන කතා කරොත් මම හිතන්නේ මෙතන මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීවරු පැවසු වන්දමටම මෙම ව්‍යාපාරයේ ලෝකයේම ඉතාම වැදගත් ශ්‍රේෂ්ඨයකට පරිවර්තන වෙලා තිබෙනවා. අද එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ එහෙම නැත්නම් UNWTO කියන ඒ සංවිධානයේ කියනවා ඒ සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතව සියර 10ක් අද ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයේ සියර 10ක් සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතව තමයි නිෂ්පාදනය වන්නේ කියලා. ඒ වගේම ලෝකයේ අලුතෙන් රැකියා 10ක් නිෂ්පාදනය වෙනවා නම් ඒ රැකියාවක් ඒ සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතව නිෂ්පාදනයක් කියලා කියනවා. ඒ වගේම ලෝකයේ තිබෙන අපනනය වලින් 7ක් වගේ ප්‍රමාණය මෙම සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතව තිබෙන්නේ කියලා. ඒ වගේම සේවා අපනයනයේ මුල් ලෝකයේම සේවා අපනයන දිහා බැලුවොත් 30ක් වගේ ප්‍රමාණයක් ඒ සංචාරක ව්‍යාපාරයත් එක්ක ආශ්‍රිත කාරණාවක් කියලා තමයි තිබෙන්නේ. ඒ වගේම ගරු මුලස්සදඩු මන්ත්‍රීතුමනි, අපි දන්නවා ලංකාවේ විදේශ විනිනය ගේන්න සංචාරක ව්‍යාපාරයේ තුන්වෙනි තැනට ඒ දායකත්වයක් දෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම මෙමෙ සංචාරක ව්‍යාපාරයේ දිහා බැලුවොත් එම් මේකට ඒ වර්ධනයට හේතු කාරණා කීපයක් තිබෙනවා. 1950 ගණන්වල 1950 ඒ ලෝකේ සංචාරකයෝ හිටියේ මිලියන 25ක්. ඒක 2015 වෙනකොට ඒක 1200කට වගේ වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම 2030 වෙනකොට මේක මිලියන 1800ක් වගේ ප්‍රමාණයකට වැඩි වෙනවා කියලා තිබෙනවා. මේකට හේතු කාරණා කීපයක් මූලස්තරුද මන්ත්‍රීතුමනි තිබෙනවා. පළවෙනි කාරණාව තමයි මම හිතන්නේ ආදායම ලෝකෙම ඉන්න කට්ටියගේ ආදායම පොඩ පොඩ වැඩි වෙනකොට ඒක හේතු එක හේතුවක් වෙනවා. තවත් එකක් තමයි ගුවන් ගමන් වල පොඩ පොඩ ඒ ගාන අඩු වෙනකොටත් මම හිතන්නේ මේක තවත් කාරණාවක් වෙනවා. ඒ වගේම මම හිතන්නේ මෙතන අපි දකින විශේෂ ලක්ෂණයක් තමයි මේ සිය වසරේදී සංචාරක ව්‍යාපාරයේ මූලික වන්නේ ඒ ආසියාව. දැන් අපි ගත්තොත් එහෙම ආසියාවේ තමයි වැඩිම වර්ධන වේගයක් තිබෙන්නේ අප්‍රිකාවට ගත්තායින් පස්සේ. සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ 6.5ක වර්ධන වේගයක් තිබුණා. ඒ වගේම මෙතනදි තවත් කාරණාවක් තිබෙනවා. මේ ආසියාවේ සංචාරකයෝ දැන් ආසියාවේ සංචාරකයෝ තමයි හුඟක් වෙලාවට මේ සංචාරක ව්‍යාපාරයේ යෙදලා ඉන්නේ. දැන් චීන තමයි වැඩිම සංචාරකයෝ පිට සංචාරක අනික් රටවල් වලට යන්නේ. මිලියන 120ක් වගේ ප්‍රමාණයක් යනවා. එතකොට මේ චීනයේ ඒ වගේම තවත් කාරණාවක් තිබෙනවා. ඒ කාරණාව තමයි මේ ආසියාවේ සංචාරකයෝ ඒ කැමැත්ත දක්වන්නේ බොහෝ දුරට ඒ තවත් ආසියාවේ රටවල් වලට යන්න. ඉතින් මම හිතන්නේ මේ කාරණා දෙකම අපි මතු කරගෙන ඊපස්සේ මේ සංචාරක ව්‍යාපාරයේ ලේසියෙන් අපිට දිනු කරා ගන්න පුළුවන් වෙනවා. නමුත් මෙම අයවැය දිහා බැලුවොත් එහෙම අයවැය යෝජනා දිහා බැලුවොත් එහෙම මේ සංචාරක ව්‍යාපාරයේ පිළිබඳව 226 ඉඳන් 243 දක්වා ගරු සභාපතිතුමනි දැනුම් දීලා තිබෙනවා. තොර මේකේ මොනවද මේ යෝජනා වලට තිබෙන්නේ 228 තිබෙනවා මිලියන 500ක් වෙන් කරලා තිබෙනවා අපේ මුදල් ඇමතුමා අර හෝටෙල් රීෆර්බිෂ්මස් ඔල්ට මොකද ලෝන් එකක් ගත්තොත් එහෙම ඒ පොලියට යම්කිසි සහනයක් දෙන්න. ඒ වගේම යෝජනා 235 මිලියන 1000ක් වෙන් කරලා තිබෙනවා අර මයිස් ටුවරිසම් එහෙම නැත්නම් මීටින්ග්ස් ඉන්සෙන්ටිව්ස් කොන්ෆරන්ස් ඇන් එක්සිබිෂන්ස් කියන ඒ ටුවරිස් කණ්ඩායමට ලොකු අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඇමතුමා කියපු අන්දමටම ගිය අවුරුද්දේ අයවැය යෝජනාවලට අර ආසන 3000ක ශාලාවක් හදනවා කියලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ එක මම හිතන්නේ සමා වෙන්න ගිය අවුරුද්දේ ආසන 7000ක ශාලාවක් හදනවා කියලා තියෙනවා. මේ අවුරුද්දේ ආසන 3000ක හදනවා කියලා තියෙනවා. ඒ අමතරව තිබෙන්නේ මොකද්ද 234 තියෙනවා මිලියන 10ක් වෙන් කරලා තිබෙනවා ඔය පින්නල වගේ ප්‍රදේශවල අර බ්‍රෝෂර්ස් නැත්නම් ඒ පත්‍රිකා වෙනත් භාෂාවලින් දාන්න. මේක හොඳ දෙයක්. ඒ වගේම තවත් 236 වෙනි යෝජනාවේ තිබෙනවා මිලියන 100ක් වෙන් කරලා තිබෙනවා ට්‍රේනින් සෙන්ටර් එකකුත් ඒ වගේම IT සෙන්ටර් එකකුත් හදන්න. දැන් මේ මිලියන 1610 මේ සංචාරක ව්‍යාපාරයේ දිනු කරන්න ඇමතුණා වෙන්න මේ කාරණාවලට පාවිච්චි කරොත් එහෙමනම් මම හිතන්නේ මේ සංචාරක ව්‍යාපාරයේ මෙතනදී විශාල දිනුවක් මීට වඩා ලබා ගන්න බැරි වෙනවා. මම දන්නවා මෙම ආණ්ඩුව යහපාලන ආණ්ඩුව අමාත්‍යාංශ බෙදනකොට අර විද්‍යාත්මක පදනමක් පාවිච්චි කරලා තමයි බෙදුවේ. ඉතින් මම හිතන්නේ අපේ ඇමතුමා අර බර්ට්‍රන් රසල් කියනවා වගේ 76 අවුරුදු යන් 76 year old young energetic minister. So I think that's why they have given you this particular ministry, honorable minister. But irrespective of that, if this is your plan, I doubt very much even with all your abilities, garu ඇමතුමා මේක දිනු කරන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම තවත් යෝජනා කීපයක් තිබෙනවා. ඒ වගේම තවත් යෝජනා කීපයක් තිබෙනවා. ඒක තමයි එකක් තමයි 229. මේකේ අර අගෝඩා වගේ හෝටල් බුක් කරන එකට අපේ මුදල් නැමැතුමා කියලා තිබෙනවා. මේකට අපි ප්ලට්ෆෝම් එකක් දාන්න ඕනේ කියලා, ලෝකල් ප්ලට්ෆෝම් එකක් දාන්න ඕනේ කියලා. මට ඒ යෝජනාව නම් එච්චරම තේරෙන්නේ නැහැ. දැන් ගරු ඇමතුමනි, ඔබතුමා වියට්නාමයට හරි කැම්බෝඩියාවට හරි මොකක් හරි විනිම රටකට ගියොත් ඔබතුමා ගිහිල්ලා ඒ ලෝකල් ප්ලට්ෆෝම් එක පාවිච්චි කරන්නේ නැහැ. ඔබතුමා පාවිච්චි කරන්නේ ඒ අගෝඩා හරි බුකින්ස් හරි ඒ වගේ ඒ ඒ ප්ලට්ෆෝම් එක. ඉතින් මං හිතන්නේ මේ ලෝකල් ප්ලට්ෆෝම් එකක් ගැන කතා කරන්නේ මොකටද කියන එක මට පැහැදිලි වන්නේ නැහැ. ඒ වගේම තවත් යෝජනාවක් තිබෙනවා, මේ බදුල්ලට හයිවේ එකක් හදන්න ඕනේ කියලා. ඉතින් අපේ කෑකල්ල පැත්තේ එහෙම නම් ඉතින් බෝක්කුවක්වත් හදන්නේ නැතුව එතකොට හයිවේ කවදා හදයිද කියලා මට විශ්වාසයක් නැහැ. හැබැයි කොහොම බොහොම හොඳයි කොහොම හරි යෝජනාවක් හැටියටවත් දාලා තිබෙන එක බොහොම හොඳයි කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම 239 වෙනි
රම්බුක්කමින්ද කෑගල්ලට හදන පාර
ඔය දෙස හදන්න බෝකුවක්වත් හදලා
නැහැ. නෑ හරි, ඒ ඔක ගෝල් කාර හදුවේ නැති එක මට කරන්න දෙයක් නැහැ. මේ මන්ත්‍රීතුමා ඇහුවේ නිසා මේ මධ්‍යම අධිවේග මාර්ගයේ රම්බුක්කණින් අවසන් වෙන්නේ එතන ඉඳන් කෑගල්ලට දාන්න දැන් පියවර අරගෙන ඒකව සකස් කරන්න කියලා කියලා තියෙනවා.
බොහොම ස්තුතියි.
ගලක්වත් තියලා තියෙනවා නේද තුමා? ගලක්වත් තියලා තියෙනවා.
ඒ වගේම 239 වෙනි යෝජනාවේ ආයුර්වේද පිළිබඳව දාලා තිබෙනවා. මේකෙන් කියලා තිබෙනවා මේ ලංකාව ඉන්ෂුරන්ස් කම්පැනි වලින් ආයුර්වේද කව කරන්න කියලා තමයි මෙන්න මේ 239 වෙනි යෝජනාවේ තිබලා තිබෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ සුද්ධ ලංකාවට ඇවිදින් ඊපස්සේ ලංකාවෙන් ඉන්ෂුරන්ස් අරගෙන ඊපස්සේ ගෙවනවා නම් මේ සංචාරක ව්‍යාපාරය කොහොමද දියුණු වෙන්නේ කියන එක මන් නම් තේරෙන්නේ නැහැ. මේ සමස්තයක් ඇරෙන මේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරොත් එහෙම අපි මේ 1937 තමා ගවර්න්මන්ට් ටුවරිස් බියුරෝ එක පටන් ගත්තේ. ඒ වගේම අපි මේක සැලැස්මක් නැතුව මේ පටන් ගත්ත ව්‍යාපාරයක්. ඉස්සල්ලාම මේ ටුවරිස් බියුරෝ එක පටන් ගත්තේ මොකටද? ඊපස්සේ අර නැවෝලින් එන සුද්දොන්ට ඊපස්සේ මොකක් හරි පහසුකමක් දෙන්න තමා මේ සුද්දන්ගේ කාලේ මේක පටන් ගත්තේ. පළවෙනි වතාවට 1965 ඩග්ලිස් සේනානායක ඇමතුමාගේ කාලේ තමයි මේ ගුවන්තොටුපළ කටුනායක ගුවන්තොටුපළ පොළ පටන් ගත්තේ. ඊපස්සේ 1978 1968 දී තමයි මේක විවෘත කරේ. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම මෙතනදී යම් කිසි විදිහකට මේ සැලැස්මක් නැතුව පටන් ගත්ත එකේදී විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම 1966 දී අපිට ලංකාවට ආපු සංචාරක ප්‍රමාණය 28,000ක් ඒක 1982 වෙනකොට අපිට 407,000ක් දක්වා වැඩි කරන්න පුළුවන් වුණා අවුරුදු 16කදී. හැබැයි ඊන් පස්සේ අවුරුදු 27ක් යනකොට 2009 දී යුද්ධය ඉවර වෙනකොට අපිට ලංකාවට ආපු සංචාරක ප්‍රමාණය 447,000ක්. එතකොට අවුරුදු 29ක් අපිට නැති වුණා කිව්වොත් ඒක සාධාරණයි. ඒ වගේම අපි බැලුවොත් එහෙම අනික් රටවල් වල මේ කාලයේදී කොච්චර සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා තිබෙනවාද කියලා. ඊපස්සේ අපිට සෑහෙන අර කැචින් අප් නැත්නම් අපිට අල්ලන්න අනික් රටවල් අල්ලන්න සෑහෙන හොඳ සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ ඇමතුමා කිව්වා දැන් මේ අවුරුද්දේදී සංචාරකයෝ ලක්ෂ 22ක් වගේ බලාපොරොත්තු වෙනවා කියලා.
ඊපස්සේ
ඊපස්සේ 115ක වගේ වර්ධනයක් තිබෙනවා කියලා.
හැබැයි
ඇමතුමා 2009 ඉඳන් අපි බැලුවොත් එහෙම මේ වර්ධන වේගය පොඩ අඩු වෙනවා. ඉතින් මං හිතන්නේ දැන් තව අවුරුදු 4-5ක් විතර යනකොට අපි අර ආසියාවේ සාමාන්‍යයෙන් තිබෙන 6.5ක වර්ධන වේගයට එනවා. ඉතින් ඒ නිසා ඒ 6.5කට පහක වර්ධන වේගයකට එන්න ඉස්සෙල්ලා ඊපස්සේ මං හිතන්නේ මොකක් හරි සැලැස්මක් අපි මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව දාන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා. මොකද මෙතනදී අපි අර මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි 2016 ඉවර වෙනකොට අපි තිබුණේ 125ක් අපි බලාපොරොත්තු වෙන හිටිය සංචාරකයෝ. නමුත් මේ 122ක් වෙනකොට ඒක සන්තෝෂ වෙන්න ඕන කාරණාවක් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මෙතනදී ඇමතුමනි අපි අර හෝලිස්ටික් අප්‍රෝච් එකක් නැත්තම් ඒ සම්පූර්ණම මේ සංචාරක ව්‍යාපාරයේ දිහා බලන්න ඕනේ කියන විශ්වාසය මම නම් තිබෙන්නේ. ඒකෝ අපි මේ හෝලිස්ටික් අප්‍රෝච් එකක් ගන්නවා නම් ඇමතුමනි මේ සංචාරකයා ඒ තීරණය කරගත්තොත් මම ලංකාවට නැත්තම් මම කොහේ හරි විදේශ රටකට යනවා කියලා එතන ඉඳන් ඊපස්සේ ඒ සංචාරයේ ලංකාවට ඇවිදින් නැත්තම් ඒ රටට ඇවිදින් ඊපස්සේ අහපව් එයා ගෙදර යනකම්ම ඊපස්සේ ඒ සංචාරකයාගේ අවශ්‍ය මොනවාද කියන එක අපි හඳුනා ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අර එක කතාවක් තියෙනවා මං හිතන්නේ ලීකොන් නියු මහත්මයාගේ පොතක තිබෙනවා. ඒ සිංගප්පූර් එයාලයින්ස් එකේ ඒ එයා හොස්ටස්ලා මොකද්ද කියන්නේ මේ තමුන් වංශලා තමයි මේ සිංගප්පූර් වල තියෙන පළවෙනි ඇම්බසඩර්ස්ලා කියලා. කවුරු හරි සංචාරකයෙක්ගේ ප්ලේන් එකට නගිනකොට කියන ඉස්සෙල්ලාම සිංගප්පූරුව ගැන මතයක් හැදෙන්නේ එයා හොස්ටස් දැක්කාම කියලා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ අපි මීට වඩා අර හෝලිස්ටික් අප්‍රෝච් එකක් නැත්නම් අර මිලියන එක්දස් අයිසිය දහයක් අරගෙන එක ශාලාවක් හදලා එහෙම නැත්නම් ජම්ක්සි විදියකට අර පොලියට සහනයක් දුන්නා කියලා සංචාරක ව්‍යාපාරේ දිනුවන්නේ නැහැ මං හිතන්නේ ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ සංචාරකයන් මොන කාරණා මතද මොටිවේට් වෙන්නේ කියලා මං හිතන්නේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමත් මෙතනදී හොඳ කාරණා පැහැදිලි කරලා කිව්වා මේ ලංකාවේ
සංචාරකයන්ට විනාඩි දෙකක් තියෙනවා
විනාඩි 13ක් තියෙනවා
ඔව් තව විනාඩි දෙකක් ඉතුරු
වෙනවා ලංකාවේ මේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරපුවාම ලංකාවේ සංචාරක ලංකාවට ආපුවාන් පස්සේ කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ කියලා ඉන් පස්සේ මං හිතන්නේ ඔබතුමා ලංකාවේ අර සමහර මොකද්ද Fox News වල ගියා කියලා කිව්වා ඉන් පස්සේ එක එක channel වල මේ සංචාරක ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරා but honorable minister this is not the only girl in the beach there are so many other girls ඒ සංචාරක ලංකාවට
එනකොට he knows about the girls don't worry about that
ඒ එනකොට ඒ එනකොට අපතුමා එතකොට ඇත්ත වශයෙන්ම අපි බලන්න ඕනේ මේ සංචාරකයන්ට මේ value එඩිෂන් එකක් නැත්තම් වටිනාකමක් එනවද කියලා ඒ සංචාරකෝ දැන් අපි කියමුකෝ සංචාරකයෙක් තායිලන්තෙට ගිහිල්ලා එහෙම නැත්තම් සංචාරකයෙක් කැම්බෝඩියාවට ගිහිල්ලා එහෙම නැත්තම් සංචාරකයෙක් වියට්නාමයට ගිහිල්ලා එතකොට මේ රටවල් වලත් මොනවද මේ තියෙන පහසුකම් කියලා අපි තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා ඒ වගේම මම හිතන්නේ මෙතනදී මේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා මේකේ අපේ ඩිමාන්ඩ් එක ගැන කතා කරන්නත් ඕනේ සාමාන්‍යයෙන් මේ සංචාරක ව්‍යාපාරයේ ඩිමාන්ඩ් එක ක්‍රම තුනකට නැත්නම් ඉල්ලුම ක්‍රම තුනකට කියනවා ඒ නෝ ඩිමාන්ඩ් කියලා කියනවා නැත්නම් මේ ඇක්චුවල් ඩිමාන්ඩ් සප්‍රෙස් ඩිමාන්ඩ් නෝ ඩිමාන්ඩ් කියලා තිබෙනවා දැන් මෙතනදී එක අංශයක් තිබෙනවා මේ සප්‍රෙස් ඩිමාන්ඩ් කියලා ඒ කියන්නේ අවශ්‍යතාවයක් තිබෙනවා නමුත් ඒ පහසුකම් නැහැ දැන් අපි ගත්තොත් එහෙම කේරළ ප්‍රදේශයේ ඒ
තව විනාඩියයි තියෙනවා
මන්සූන් රේන් කියලා ඒ ඉලක්ක කරගෙන සංචාරක ව්‍යාපාරයක් දිනු කරගෙන තියෙනවා එතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම දකුණු කොරියාවේ පන්සල් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයක් දිනු කරගෙන තිබෙනවා අද ලංකාවේ පන්සල් පිටලා තිබෙන්නේ ඉතාම ලස්සන තැන්වල මේ පන්සල් වලට ගිහිලා මේ කාලා බීලා පාටි දාන්න කියනවා නෙවෙයි මම මෙතනදී අදහස් කරන්නේ නමුත් ඒ කටට ගිහිලා බණ භාවනාවක් කරලා නමුත් ඒ සංචාරක ව්‍යාපාරයක් ඒ එක්ක ඒ අංශයත් එක්ක දිනු කරා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ඒ වගේම ගරු ඇමතුමනි දැන් මේ සංචාරක ව්‍යාපාරයේදී අපි මිලියන 2.5කට යනවා නම් මෙතනදී ප්‍රශ්න කීපකුත් තිබෙනවා එකක් තමයි කාමර ප්‍රමාණය ඒකෝර ඔබතුමා කිව්වා ඔබතුමාගේ කතාවේදී කාමර 45000ක් අපි කරන්න ඕනේ කියලා හැබැයි මං හිතන්නේ මෙතනදී අර ইনফෝමල් සෙක්ටර් එක විශේෂයෙන්ම දිනු කරන්න උවමනාවක් තිබෙනවා මේ ইনফෝමල් සෙක්ටර් එක එක ෆෝමල් කරන්න හදන්න දෙපා ඒකයි ইনফෝමල් කියන්නේ ඒක නිකම්ම බිහි වෙන්න ඕනේ ඒ නිකම්ම බිහි වුණාම තමයි ඊන් පස්සේ ඒකෙන් අපිට ඒකෙන් තිබෙන පළ නෙලා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ සංචාරක ව්‍යාපාරයේ කාඹර 45000 දාන එකත් එච්චරම ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා මම හිතනවා. ඒ වගේම මම හිතන්නේ තව විනාඩියක් දෙන්න. ඒ වගේම මම හිතන්නේ මේක අපි බ්‍රෑන්ඩ් කරන විදිය. රට කොහොමද බ්‍රෑන්ඩ් කරන්නේ කියලා. ඉස්සෙල්ලා අපි පැරඩයිස් අයිලන්ඩ් කියලා කිව්වා. ඊන්පස්සේ ටික කාලයක් යනකොට ලෑන්ඩ් ලයික් නෝ අදර් කියලා කිව්වා. ඊන්පස්සේ තව කාලයක් යනකොට ස්මෝල් මිරකල් කිව්වා. අනිත් පැත්තෙන් ඊන්පස්සේ වන්ඩර් ඔෆ් ඒෂියා කියලා කිව්වා. දැන් මන් දන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. නමුත් ඒ අපි මේ බ්‍රෑන්ඩ් කරන විදිය ඊන්පස්සේ රටට ගැලපෙන විදියකට බ්‍රෑන්ඩ් කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දැන් සිංගප්පූරුවේ යුනිකලි සිංගප්පෝ කියලා කියනවා. මැලේසියාවේ ඊන්පස්සේ ට්‍රූලි ඒෂියා කියලා කියනවා. මේ විවිධත්වය පෙන්වන්නට. එතකොට ග්‍රීසියේ මාස්ටර්පීස් you can afford කියලා කියනවා. මාස්ටර්පීස් කියපුවාම ඒකට කටිගේ ශිෂ්ටාචාර ගැන කතා කරනවා. ඒක කැනඩාවේ keep exploring කියලා කියනවා. ඉන්දියාවේ incredible ඉන්දියා කියලා කියනවා. එතකොට මේ ඇත්තටම අපිට ගැලපෙන ඒ බ්‍රෑන්ඩ් කරන විදිහක්ද දැන් තිබෙන්නේ කියන එකත් මම හිතන්නේ මෙතනදී ප්‍රශ්න කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතව මොකක් හරි කර්මාන්තයක්
පටන් ගන්න කාලය අවසන්යි කර්මාන්තුම
පහසුකම් දෙන්න ඕනේ. හැබැයි කෙසේ වෙතත් මම හිතන්නේ අපේ ඇමතිතුමා දක්ෂ සහ ඉතාම අර 76 year old ලාබාල ඇමති කෙනෙක් නිසා මම හිතන්නේ මේ එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම අමාත්‍යංශය දිනු කරන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා
ප්‍රාර්ථනා කරමින් මම නිහ ගරු ඉෂාක් රාවමාන් මන්ත්‍රීතුමා
கௌரவ தலைவர் அவர்களே 2017ஆம் ஆண்டு வரவு செலவு திட்டத்தில் குழுநிலை விவாதத்தில் இரண்டாம் வாசிப்பில் இச்சபையில் உரையாற்ற கிடைத்தமைக்கு இறைவனுக்கு முதல் நன்றி செலுத்துவதனோடு ஜனாதிபதிக்கும் இந்த நாட்டின் கௌரவ பிரதமருக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன் இந்த நல்லாட்சி அரசாங்கம் இனங்களுக்கிடையிலான புரிந்துணர்வையும் மதங்களுக்கு இடையிலான ஒற்றுமையையும் நிலைநாட்ட தன்னால் அனைத்து நடவடிக்கைகளையும் எடுத்து வருவதை நாம் இன்று அவதானிக்கக்கூடியதாக உள்ளது. நாட்டின் கடந்த காலங்களில் ஏற்பட்ட அசம்பாவிதங்கள், உதாரணமாக அழுத்தமை நடைபெற்ற சம்பவம், நாட்டின் ஏனைய பகுதிகளில் மேற்பட்ட சிறு சிறு சம்பவங்கள் இனிமேல் நல்லாட்சி அரசாங்கத்தில் இடம் தராது என்று இச்சபையில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். முதலில் அல்லாஹ்விடத்தின் நம்பிக்கை வைத்தவனாக இந்த நாட்டை நிர்வகிக்கின்ற ஜனாதிபதி அவர்களும் பிரதமர் அவர்களும் மனித நேயத்தை நேசிக்கின்ற தலைவர்கள் என்பதை பெருமனத்தின் கூறிக்கொள்ள விரும்புகின்றேன். கடந்த கால கசப்பான சம்பவங்கள் அனுபவங்கள் போன்று இனிமேல் ஏற்பட அவர்கள் இடமளிக்க மாட்டார்கள் என்பதை நான் இச்சபையில் பொறுப்புடன் மிகுந்த அவதானத்துடன் கூறிக்கொள்ள விரும்புகின்றேன். கௌரவ தலைவர் அவர்களே, முஸ்லிம்களே அவர்களது மார்க்கத்தை இஸ்லாமை என்று பயங்கரவாதத்தை ஆதரித்தவர்கள் அல்ல, சமாதானத்துக்கு முட்டுக்கட்டையாக இருந்தவர்களும் அல்ல. இலங்கை வரலாற்றில் அரசாங்கம் தொடக்கம், அதன் பின்னர் இந்த நாட்டை ஆக்கிரமித்த போத்துக்கையர்கள், ஒல்லாந்தர்கள், ஆங்கிலேயர்கள் ஆட்சி காலத்தில் கூட முஸ்லிம்கள் அமைதியை கடைபிடித்தனர். இலங்கையில் இறைமைக்கு தேசிய பாதுகாப்புக்கும் ஒருபோதும் அவர்கள் மாறாக செயற்பட்டது கிடையாது. நாட்டுக்கு எதிராக முஸ்லிம்கள் ஒருபோதும் ஆயுதம் ஏந்தியவர்கள் இல்லை. சிங்கள மக்களும் முஸ்லிம் மக்களும் தமிழ் மக்களும் இணைந்து சுதந்திரத்துக்காக பாடுபட்டமை தற்போது சிங்கள சகோதரர்கள் நினைவு கூறி வருகின்றார்கள். குறிப்பாக நாம் பிரதிநிதித்துவப்படுத்தும் அன்றாதபுர மாவட்டத்தில் வாழும் சிங்கள மக்களும் இனமத வேறுபாடு கப்பால் அங்கு வாழும் முஸ்லிம்களுடன் அன்பாகவும் பண்பாகவும் வாழ்கின்றனர். குணதாசியங்களை கொண்டவர்களாக இருக்கின்றனர். அதனாலேயே அவர்கள் என்னை ஆதரித்து பாராளுமன்றத்துக்கு அனுப்பி வைத்தார்கள். இனபேதமற்ற முறையில் என்னை ஆதரித்த அவர்களுக்கு நான் என்றும் நன்றி கடன் பட்டவன். சிங்கள சகோதரர்கள் பௌத்த புத்த பெருமானின் போதனைகளான முக்தா, முஜித்தா, உபேக்ஷா, கருணாவா ஆகிய நான்கு அடிப்படை அம்சங்களை கொண்டு வாழ்ந்து வரும் நல்ல பண்புள்ளவர்கள். கௌரவ தலைவர் அவர்களே, எனது மாவட்டத்தில் உள்ள அனைத்து மக்களுக்கும் நான் நன்றி கடன் பட்டிருக்கின்றேன். அவர்கள் என் மீது வைத்துள்ள நம்பிக்கை ஒருபோதும் துரோகம் செய்ய மாட்டேன் என கூறிக்கொள்ள விரும்புகின்றேன். அண்மையில் பாராளுமன்றத்தில் கூறிய ஒரு கருத்து சம்பந்தமாக சில விடயங்களை நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். தப்லீக் ஜமாத், ஜமாத்தே இஸ்லாம் மற்றும் தௌஹீத் ஜமாத் மற்றும் கல்லெலியா போன்ற பேர்வளை போன்ற இஸ்லாமிய மதரசாக்கள் தொற்று காட்டி இஸ்லாமிய அடிப்படை வாதத்தை போதித்ததாக பிழையான குற்றச்சாட்டு முன்வைத்தனர். கௌரவ தலைவர் அவர்களே, இந்த இஸ்லாமிய அமைப்புகள் மார்க்கம் கொள்கையையும் அல்லாஹ்வின் கட்டளையையும் நபி செல் அவர்களின் வாழ்க்கையை மக்களுக்கு ஞாபகம் மூட்டும் அமைப்பாகும். கல்லெளிய முஸ்லிம் பெண் அரபு கல்லூரியிலே கற்பவர்களும் எவரும் வெளிநாட்டிலிருந்து வந்து போதிப்பவர்கள் இல்லை என்பதை மிகவும் எடுத்து கூற விரும்புகின்றேன். இந்த அரபு கல்லூரியானது 1959 ஆண்டு ஜனவரி மாதத்தில் 10 தேதி ஆரம்பிக்கப்பட்டது. எனவே இவை அண்மை காலத்தில் ஆரம்பிக்கப்படவில்லை என்பதனையும் நான் கூறிக்கொள்ள விரும்புகிறேன். கௌரவ தலைவர் அவர்களே, இந்த நல்லாட்சி அரசாங்கம் உருவாகுவதற்கு சிறுபான்மை எத்தனை தூரம் பங்களிப்பு செய்துள்ளார்கள் என்பது கௌரவ அமைச்சர்களுக்கும் பாராளுமன்ற உறுப்பினர்களுக்கும் நன்றாக தெரியும். இதனை நான் மீண்டும் இந்த சபைக்கு ஞாபகம் ஊட்ட விரும்புகின்றேன். முஸ்லிம்களாகிய நாங்கள்
இரண்டு நிமிடம்
தாருங்கள். முஸ்லிம்கள் நாங்கள் 1000 வருடங்களுக்கு மேலாக முஸ்லிம் இந்த எந்த அடையாளத்துடன் இலங்கையர் என்ற அடையாளத்துடனும் வாழ்ந்து வருகின்றோம். முஸ்லிம்களுக்கும் ISIS தீவிரவாதிகளுக்கும் எந்த சம்பந்தமும் இல்லை. ISIS தீவிரவாதி என்பவர்கள் இந்த நாட்டில் மட்டுமல்ல வெளி உலகத்திலும் கூலிப்படையாக செயல்படுகின்ற ஒரு அமைப்பு அழிய இஸ்லாமிய அமைப்பு அல்ல, அது யூதர்களின் அமைப்பு. அதனால் இந்த சபையில் நான் மிகவும் பணிவன்பாக கேட்டுக்கொள்ள விரும்புவது என்னவென்றால், உலகத்தில் உள்ள முஸ்லிம்களுக்கும் ஐஎஸ்எஸ் தீவிரவாதிகளுக்கும் எந்த சம்பந்தமும் இல்லை. ஒருபோதும் இதற்கு பிறகு ஐஎஸ்எஸ் தீவிரவாதிகளையும் எங்களையும் நீங்கள் சம்பந்தப்பட்டு காட்டாதீர்கள். அதே நேரம் இஸ்லாமிய கலாச்சார அமைச்சுக்காக 14 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. பணமாக இருப்பதனால் கௌரவ அமைச்சரிடம் நாங்கள் கேட்டுக்கொள்ள விரும்புவது, அமைச்சர் அவர்களே, 14 மில்லியன் தேவைப்படுகின்றது, அதனால் நீங்கள் அதை கூட்டி தருமாறு அமைச்சரவையில் சொல்லிக் கொள்ளுங்கள்.
நன்றி.